16. भालू वेदना, सिंह वेदना, हीन वेदना, पनित वेदना, दूर वेदना, नग वेदना के लिए वेदना वक में वगैरह खाना एकुलता कार्य के लिए बिल्ले इतना बोलते हैं यदि हम पतना वर्णन के ना कि भूमि ये तमाय हुए खाया ना पतना वर्णन के ना कि भूमि ये तमाय हुए एकुलता कार्य रूप है तब तक खाया ना होगी ये कि ये एकुलता कार्य वाटर पिता के तमाय अभी कहाँ हुए इतना बोलते हैं सुमाकार वेदना हो में एकुलता कार्य वाटर पिता के तमाय अभी कहाँ हुए एक को तमाम के भिन्न वेदनावक मतलब के नबुलवन दें उपदिन वेदनावक के नबुलवन अनागते उपदिवा गांधतीन वेदनावक के नबुलवन तमाम के खाया तो कर गए ने वेदनावक के नबुलवन नतन ताव सबसे की बुद्ध के लेके वेदनावक के नापी तो कथा बाहरण को वहाँ भी नबुलवन ऐसा बोलते फलु वेदना के वेदना के लक्ष्य अन्य दुख वेदना रालुई तथा वेदना होती है ऐसा හීන ප්‍රමිත කියලා කියන්නේ සැප වේදනාව ප්‍රමිතයි දුක් වේදනාව හීනයි. එතකොට අර රළු සිම් එක නම් ඒක තව ප්‍රභේදකින් පෙන්නනවා මනෝමින් අපිට සිහි කරන අවස්ථාවට ඇති වෙන වේදනාව සුකුමයි කාය පටිබද්ධ වැටෙන වේදනාව උදාහරණයි. එතකොට දුර ළඟ කියලා තමන්ට කය නිසිත හෝ කය ළඟ ඇතුළු කරන වේදනාව උපදුරත් සීමා වේදනාවක් කරමු කරගෙන ගියාම හෝ තියෙන දෙයක් කරන්න අපි කතා කරනවා නම් හම්බ වෙන වේදනාවල් කියනවා නම් මේ 11 ආකාර වේදනාව ගැනම අපිට මොනවද තියෙනවා හරියටම වේදන පස්සනාවට හිත ලැබුවොත් දුක් වේදනාව වෙනනවා ධර්මයේ දිවි පැහැර ගැනීමට තරම් කටුක වේදනාවක් වෙන්න පුළුවන් ඒ ඒක යන සිහියට ඉවසන්න වේදනාවට පුද්ගල භාවය මිශ්‍ර වුණු වේදනාව මගේ වුණු වේදනාව මම වුණු වේදනාව මගේ ආත්ම වුණු වේදනාව කෙනෙක්ගේ වුණු ඒ වේදනාවට ප්‍රතික්‍රියාවක් නොදක්ව අපිට ඉන්න බෑ මොකද මම කියලා දෙන්න දැන් ඔය අපිට මේක අඳුන්න පුළුවන් එතකොට ඉස්තෙල්ලාම හඳුනා ගන්න පරිසරය තමයි මේ සැප වේදනාව කියන එක මොකක්ද කියන එක හඳුනා ගන්නවා. එතකොට ඒ සැප වේදනාව කියන එක අපිට හම්බ වෙන්න පුළුවන් සුඛ සෝමනස්ස හැටියට. සුඛ කියලා කියන්නේ කයට දැනෙන සැපයකුත් තියෙනවා. ඒක කියනවා සුඛ කියලා සැප කියලා. හිතට දැනෙන සැපයකුත් තියෙනවා. ඒකට කියනවා අපි සෝමනස්ස කියලා. ඊට පස්සේ දුක් දෝමනස කයට දැනෙන දුක් වේදනාව කියන දුක් කියලා හිතට දැනෙන දුක් වේදනාව කියන දෝමනස කියලා එතකොට උපේක්ෂා වේදනාව කයින් හටගත්තත් මනසින් හටගත්තත් උපේක්ෂායි ඒකේ රළු තින්කම් විතරයි තියෙන්නේ පටික සම්පත්තියෙන් උපන්න උපේක්ෂාව තමයි වේදනාවත් මනෝමින් උපන්න උපේක්ෂාව කියලා එතකොට දැන් මේ සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව කියන ගතිතික දන්නවනේ අපිට දැන් ඔය දුක් වේදනාව හඳුනාගත්තාම ඔය වේදනාවකට හිත තබන එක තමයි සතිපට්ඨාන වේදනාව හිත තබනවා කියලා කියන්නේ කිසිම රූපයක් හිතට ඇදෙන්නේ නැති විදිහට වේදනාව කියන ගතියද හිත සම්පූර්ණම ඉලක්ක වෙනවා ඉලක්ක කරනවා එහෙම කරනකොටම පෙරපසු මනසට කොහාටවත් යන්න බෑ අතීතය අනාගත කියලා අංක දෙකට යන්න බෑ වර්තමානයට තමම ගේනවා සම්පත්තා තින්නේ හැම වෙලේම කරන වර්තමානයක තබා ගන්න යම් වේදනාවක් ඇති වුණොත් ඉස්සෙල්ලාම හොඳට හිත තබන්න සම්පූර්ණ වේදනාව කියන ගතියට වේදනාව කියන ගතිය හිතට හසු වුණොත් ඔයගලට රූප ඇදෙන්න බෑ. ඒ කියන්නේ අපි කිව්ව දැන් අපි සාමාන්‍යයෙන් වෙලාවකදී කකුල ගැටුම වෙනවා කියලා කියන්නේ. කකුල ගැටුම එද්දී කකුල කියන එක හිතට ඇදෙන්නේ නැති විදිහට හිතට කකුල කියන එක හැඟෙන්නේ නැති විදිහට වේදන විදීන් ගතිය විතරක් අල්ලගෙන විදීම් ගතියට සම්පූර්ණ හිත යොමු කරනකොට ඔන්න දැන් වේදනාව පසනාවි. ඒතර කකුල චිත්තක්වත් හම්බ වෙන්නේ නැහැ. හිතට කකුල කකුලක චිත්තජ රූපයක් හිතට දැනෙන්නේ නැහැ. කකුලේ වේදනාව කියන එක වේදනාව විතරයි. කිසිම රූපයක් ඇදෙන්නේ නැහැ. දැන් අපි ඔළුවේ එක්කම බඩේ එක්කම කම්කට එක්කම කියන්නේ වේදනාවට ප්‍රපංච එකතු වෙලා. උපදින වේදනාවට මනෝමය කොටසකු දාලයි අපි මේ වේදනාව ඔළුවේ හෙව කකුල වෙන්නේ. ඔළුවේ හෙව කකුලේ වුණොත් වේදනාව ඒ වේදනාවට ඔබට ප්‍රතික්‍රියා නොදක්වන්න බෑ. කකුල අහකට ගන්න වෙනවා. කකුල අහකට ගන්න හදනවා. ඔළුව අල්ල ගන්නවා. ඔළුව අල්ල ගන්න හදනවා. මොකද ඒ වේදනාව එක්ක තමන් ඉන්නවා. තමන් එක්ක ඒ වේදනාව තියෙනවා. ඒ වේදනාව තුළ ප්‍රපංචය තියෙනවා. නමුත් වේදන පස්සනාවේ හුරු කරනවා හොඳට සීහිය තිවුර බව. සීහිය හුරු කරනකොට ශරීරයේ ඕනම තැනක වේදනාවක් උපන්නොත් තමයි භාවනා කරගෙන ඉඳගෙන ඉන්න වෙලාවකට හරි හොඳට කැක්කෝ වෙනකොට ඒ වේදනාව කියන තැනට හොඳට ඉලක්ක කරගන්න. ඉඳගෙන ඉන්න ඉරියව්ව ඒකටයි නැති වෙන විදිහ ඔබලා ඉන්න පුළුවන්. යම් චිත්තක්ෂණයක හරි කකුල එකට ඇදුණු තමන්ගේ වුණොත් ඔයාලට ඉන්න බෑ. කකුල දිගාරෙන්නම වෙනවා, දිගාරෙන්නම හිතේ. එතකොට වේදනාව ආරම්භය සතිපට්ඨාන සිහිය පිහිටවනවා කියනකොට කිසිම රූපයකට අයිති නොවන විදිහට වේදනා කියන ගතිය තනි කරලා ඒක සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්, ඒක පංචකාම නිසිත වෙන්න පුළුවන්, එක්කම නිසිත වෙන්න පුළුවන්. ඒ වේදනා කියන ගතියට විතරක්ම හිත සමන එකට කියනවා වේදනාව උපස්නා වේදනාවන් බලනවා කියලා. ඊට පස්සේ නුවණ යාට පස්සේ ඒ සිහිය වේදනාව අල්ලගෙන වේදනාව සිහිය තබා ගත්තට පස්සේ වේදනාව ගැන නුවණ සමුදේ ධම්මෝ පස්සියෝ වේදනස්මින් විහෙරති වය ධම්මෝ පස්සියෝ වේදනස්මින් විහෙරති කියලා මේ වේදනාවේ ඇතිවීම නැතිවීමට නුවණයි. එහෙම සිහියෙන් වේදනාව විතරක් තනි කරලා අල්ලගෙන මේ ස්පර්ශය නිසා මේ වේදනාව ඇති වෙනව නේද, ස්පර්ශය නැති වෙනකොට මේ වේදනාව නැති වෙනව නේද කියලා හොඳට වේදනාව ගැන නුවණින් දැකිය. එහෙම වේදනාව ගැන මොනින් බලනකොට වේදනාව කියන එක තමන්ගේ හෝ අනුන්ගේ හෝ තමන් සහ අනුන් කියන දෙන්නගෙම හෝ නෙවෙයි. වේදනාව කියන එක ඉබේම හටගත්තු එකකුත් නෙවෙයි. වේදනාව කියන එක දෙවියෙකුව කවුරුන් මවුවෙකුත් නෙවෙයි. වේදනාව හේතු සමුප්පන්න ධර්මයක්. හේතුන්ගෙන් හටගත්ත ඵලයක් කියන එකත් අවබෝධ කරගන්න. හත්තිපොදම සූත්‍රය වගේ සූත්‍ර බලන්න එතෙන්ද සතිපට්ඨාන දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් කූරු කටුකු රළු රෞද්‍ර වචනේ බයිනවන කියන මේ සෝත සම්පත්තිය උපන්න වේදනාවක් නේද මේ සෝත සම්පත්තිය නැති වෙන මේ වේදනාව නැති වෙනවා නේද කියලා බලන්න මෙහි කරන්නේ කියලා කියනවා. ඒ වගේ හැම වෙලාවෙම වේදනාව කියන එක චෛතිකයේ වේදනා කියන ගතිය විතරක්ම හඳුන් කරලා ලැබෙන රූප ඇඳෙන්නේ නැතුව වේදනාව කියන ගතිය විතරක් හිත යොමු කරනකොට වේදනාව කියන්නේ සිය දෙකිය වෙනවා. ඊට පස්සේ ඒ වේදනාවේ ඒ වේදනාව වේදනාවගේ ඇතිවීමක් නැතිවීමක් බලන එක එයාට විපස්සනාව වෙනවා. වේදනාවේ තියෙන යථාභූත ස්වභාවය දකිනවා. එතකොට මෙන්න මේ විදිහට එයා බලනකොට එයාට මොනක් වෙනවා, අතීතයේදී යම් වේදනාවක් හටගත්ත නම් ඒ වේදනාවට ස්පර්ශ නිසා හටගත්ත එකක් ස්පර්ශ නැති වෙන්නේ නැති වෙනවා. අනාගතයේදී යම් තරක් වේදනාවක් කියලා එන්නම් ඒ හැම වේදනාවකම ස්පර්ශ නිසා හටගත්ත එකක් ස්පර්ශ නැති වෙනකොට නැති වෙන එකක් කියන නෝනේ. තමන් තුළ යම් වේදනාවක් තියෙනම් ඒදී ස්පර්ශ නිසාමයි හටගන්නේ. බාහිර කියලා වේදනාවක් තියෙනම් ඒදී ස්පර්ශ නිසාමයි හටගන්නේ කියලා මේ සැප වේදනාවක් එහෙමයි දුක් වේදනාවක් එහෙමයි පටිච්ච සම්පදේ නැත්තම් ස්පර්ශ ආයතන පහ මුල් කාරණාව කරගෙන හටගන්න වේදනාවත් මනෝ සම්පදේ මුල් කරගෙන හටගන්න වේදනාවත් මේ හැම වේදනාවකම ස්පර්ශ නිසා හටගන්නේ කියන මොනවාද කියන. එහෙම ආවහම එයාට එක කාරණාවක් ටික දවසක් කියනකොට හම්බ වෙනවා විශේෂ නුවණක් එනවා. අපි කිසිම දවසක රූප විඳල නෑ නේද එහෙනම් කියන නුවණක් එනවා. අපිට මේ කාමය අතහැරෙන්න බොහොම වේගයි. දැන් ඔය චරිත ප්‍රභේද තියෙනවා, තණ්හා චරිත සහ දික්ඛ චරිත කියලා. තණ්හා චරිත පුද්ගලයාට තමයි ආයන පස්සනා වේදනුපස්සනා දෙක තියෙන්නේ. දික්ඛ චරිතයට තමයි චිත්තානුපස්සනා ධම්මානුපස්සනා දෙක තියෙන්නේ. ඒකෙන්ද තණ්හා චරිතයගේ නුවණ අඩු නුවණ වැඩි කියලා දෙන්නේ කවුද? නුවණ අඩු කෙනාට තමයි කායානුපස්සනා, නුවණ වැඩි කෙනාට තමයි වේදනුපස්සනා. ඒ කියන්නේ මේ වේදනුපස්සනාව කියන තැනින් කෙනෙකුට දකින්න පුළුවන් නම්, අල්ලගන්න පුළුවන් නම් කාම මට්ටම නැත්තම් මේ නිවන චිත්තේ ගිවා ගන්න බොහෝම පහසු ඉක්මන. හැබැයි කායානුපස්සනාව වඩන කෙනාට වඩා වේදනුපස්සනාව වඩන කෙනා උදා. කායානුපස්සනාව වඩන කෙනා පහත් කියලා එකක් නැහැ. දෙන්නම එන්නේ එක තැනකට පස්සේ. එතෙන්ට යන වේගවත් කම ඒ වෙනසක් විතරයි මේ තියෙන්නේ. මේ සතිපට්ඨානෙන්ම අන්තිමට මේ සතිපට්ඨානේ සිය පිළිතුරවලා මේ මුල් ටිකෙන් කරන්නේ නීවරණ චිත්තය කියන එක. නීවරණ කොටස අයින් කරන එක. අයින් වෙලා ඔය කමඨාන් ප්‍රභේද හතරෙන්ම ගිය අය අන්තිමට එන්නේ එක තැනකට. එතනින් පස්සේ හැමෝගෙම ගතිය එකයි. ඒ කියන්නේ මාර්ගය කියන කීපුණාට පස්සේ ගතිය එකයි. මාර්ග ගොඩක් නැහැ. එතෙන්ට එන්නයි. එතකොට ඒ නිසා කායන වුණා වුණ ගතිය හිතන්න නේපා. එහෙනම් අපි ප්‍රමාදයි අපිට වඩා අපි දෙච්චර බෑ. ඒක කරන වන්න කෙනා මමයි කියලා රෙස්ටයි කියලා හිතන්න එපා. මේ අරමුණුල සියුම් කම කියන්නේ. ඒ කියන්නේ දැන් වේදනාව කියන එක නිමිත්තක් ගන්න බෑ. පේන්නේ ඒක හිතටම ඒ ගතිය ගතියට හිත යොමු කරලා අල්ලගන්න බොහොම සත්‍ය වෙනවා. නමුත් කය පිළිබඳව නිමිත්තක් ගන්නව ඒ ප්‍රභේදී තියෙන්නේ. එතකොට නිමිත්තක් ගන්න පුළුවන් මට්ටමේ දේ තුල ඉන්නව. නමුත් නිමිත්තක් නැති මට්ටමේ ධර්මයක් අල්ලගන්න බැහැ කියන්නේ සාමයාගේ හැකියාව දක්ෂකම අඩුයි කියන එකයි කියන්නේ. නිමිත්තක් නැති වුණත් එතන ඒ ගතිය අල්ලගන්න පුළුවන් කියුම් නාව මට්ටමේ කියලා කියන්නේ එයාගේ ඒ හැකියාව ටික තියුනේ කියන එකයි කියන්නේ. සමහර විටක වේදනුපස්සනාව වඩන කෙනා අදක්ෂ වඩන විලාසෙදී පුළුවන්. නමුත් නිතර මේක කරන්නේ නැත්නම් කායනුපස්සනාව වඩන කෙනා ඒක නිතරම කරනවා නම් එයා කායනුපස්සනාව වඩන කෙනා ඉතර වෙනවා අස්වැක්ෂේත අර කෙනට වඩා. ඒ නිසා සමතහන් අතරින් මේක උසස් මේක පහත් කියන්න බෑ. එක එක චරිත ප්‍රභේද මත එන්න තියෙන න්‍යායන්. එතකොට මේ සතිපට්ඨානේ වේදනුපස්සනා වැඩුවාම අමගේ වේදනාව තමයිකල අල්ලගෙන හොරුණා. එයාට ඕනම තැනකදී වේදනාවක් එනකොට හිත හුරු වෙනවා වේදනාව කියන ගතිය විතරක්. හිත හුරු වෙලා දැන් ඔළුවේ ගැස්සුම කියලා අපි ගන්නකොට එයාට ඔළුවක් නැහැ වේදනාව කියන තැන විතර කල්ල ගන්න ඕන කියලා. බඩේ ගැස්සුම එනකොට බඩ නැහැ වේදනාව විතරයි. කකුලේ ගැස්සුම එනකොට කකුල නැහැ වේදනාව විතරයි. ඒ වගේ වේදනාවන් පස්සනාව වඩලා හුරු කෙනාට කාය ප්‍රතිපදේ චිත්තේ අතහැරලා වේදනාව විතරක් ඉතරල ගන්න. එහෙම වුණාම කාලයක් යනකොට මම කිව්වේ එයාට තේරෙනවා මොකද අපි රූප විඳලා නැහැ කියන එක. ඇත්තටම වේදනාව පස්සනාව නොවැඩෙනකොට වේදනාව උපදින වේදනාව ආරම්භය ප්‍රපංච. එකතු වීමෙන් තමයි මේ රූපයක් වේදනාවට ගැටගෙන්නේ නැහැ. ප්‍රපංච කියලා කියන්නේ මොකක්ද? තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් ටිකට ප්‍රමාද කරවන නිසා ප්‍රපංච කියන පාලි වචනේ සිංහල තේරුම ගන්න මොකද? ප්‍රමාද කරවන. ප්‍රමාද. තණ්හාව ඇති දෘෂ්ටි වශයෙන් මේ ප්‍රමාද කරවන. එතකොට ඒ වේදනාව අරබය තමන්ගේ මනසේ කෙලෙස් වශයෙන් නිවනට යන ගමම්මග අහුරල සසරට යන මාවකට දුමු කරවන ප්‍රමාද කරවන ධර්මය යෙදුනහමයි රූප ඇන්දෙන්නේ. මේ වේදනු පස්සනාව වඩනකොට එයාට තේරෙනවා එක දෙයක්. මොකක්ද? ස්පර්ශයෙන් උපන්න වේදනාවක්ම ඇතුළු කරමින් අපි රූප වලින් මේ වේදනාව එනවා කියලා රූප ටික එක්ක දඟලන්නේ මොනතරම් මෝඩකමක්ද කියන මොනක් කියලා මම අර උපමාවකට කියන උදාහරණ දෙයක් විදිහට ගත්තොත් ඒකට මෙතින් ගත්තොත් දැන් කවුරු හරි කෙනෙක් ලී කෑල්ලකින් හරි පොල් කෑල්ලකින් හරි ඕගලන්ට ගැහුවොත් ඒ ලීයේ කයට බැඳුනට පස්සේ ඒ කාය ස්පර්ශ නිසා යම් වේදනාවක් එනවා. දැන් ලීයේ කයට බැඳුනහම කය තැලිච්ච කය කුඩිලිච්ච ධර්මතාවය නිසා උපන්න වේදනාව විඳිනවා මිසක ඔහුගේ ලී කෑල්ල විඳින්නේ නැහැ කවදාවත්. කය දෙකකින් තියෙන ලී කෑල්ල කවදාවත් විඳලා තියෙන්නේ නැහැ. එහෙනම් බලන්න කයට පිටින් තියෙන කිසිදු වස්තුවක් විඳලා තියෙද කියලා. ඒ වස්තුන් කයට බැඳුනහම ඒ කය තැලිච්චකම නිසා ඇතිවෙන ස්පර්ශය උපන්න වේදනාව කයෙන් ඇතුල්ගත්තම ඔබට විඳලා තියෙනවා මිසක එයින් උපන්න ධර්මතාවයක් විඳලා තියෙනවා මිසක බාහිර වස්තු විඳලා නැහැ. නමුත් මේ වේදනාව ගැන සිහිය නැති වුණාම අපිට තෙන්නේ මේ වේදනාව එන්නේ රූප වලින් කියලා. අර ලී කැලේ වේදනාව ආවම ඒ ලී කැලේ වල ලක්ෂණ මුලක් බයයි. හරි. එතකොට දැන් සමහර වස්තු බාහිර රූප සිහි කළා අපිට හොයාගෙන යන්නේ අපි හිතාගෙන ඉන්නේ ඒ රූපය හම්බුනහම මේ වගේ සැපක් විඳින්න පුළුවන් කියන අදහස නිසා. ඒ රූපේ හම්බුනහම ගැටුනහම මේ වගේ දුකක් විඳින්න වෙනවා කියන කාරණාව හින්දායි අපි රූප වලට බයයි. රූප වලට තියෙන කැමැත්ත අකමැත්ත දෙක තියෙන්නේ වේදනාව ගැන තියෙන තියුණු සිහිය නැතිකම නිසා. ඒකම බාහිර කාමය කියන එක අපේ මනස තුල හැටි හැටි පවතින. කාමයේ වස්තුන් විතරම අපි හොයාගෙන යන්නේ මේ වේදනාව ගැන තියෙන අනවබෝධය නිසා. අපි කියන්නේ වේදනාවක සැබෑ ලක්ෂණේ ඉතල ගන්න චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන කාරණාවෙදී චක්කු සම්පස්සජා කියලා කියන්නේ උපන්. චක්කු සම්පස්සේ උපන්. සෝත සම්පස්සජා, සෝත සම්පස්සේ උපන්. ඝාන සම්පස්සේ උපන්. ජීවහා සම්පස්සේ උපන්. ආය සම්පස්සේ උපන්න, මනෝ සම්පස්සේ උපන්න වේදනාවක් කියලා කියන්නේ. එතකොට වේදනාව ගත්තහම ඇති වෙලා තියෙන්නේ හැම වෙලාවෙම බලද්ද ඇස් පහස නිසා ඇහෙන් ඇතුළට තියෙන්නේ. සවිඥානික චක්කු ප්‍රසාදයට බාහිර රූපයක් ගැටුණාට පස්සේ ඒ ගැටීම නිසා ඒ ස්පර්ශය නිසා උපදින ධර්මයක් වේදනාව. ඒ වේදනාව තමයි අපි මනෝවිඥාණයෙන් ඇතුළු කරගන්නේ දැනගන්නේ. එතකොට කිසිම වෙලාවක වේදනාව ආපු රූපේ කියන එකක් අපි දන්නේවත් නැහැ, හම්බ වෙලාවත් නැහැ. නමුත් වේදනාව ඇත්ත නොදන්න අපිට හැම වෙලාවෙම පෙන්නන්නේ කෙලෙදයකට මේ වේදනාව ආවේ අහවල් රූපෙන් කියලා බාහිර රූප නිමිත්ත මේ වේදනාවට ගැට ගහලයි පෙන්නන. ඒ නිසායි ඕගොල්ලෝ යම් වේදනාවක් පිළිවෙනකොට වේදනාව ලබා ගන්න පුළුවන් වේදනාව තියෙන තැනක් පෙන්නකොට නොයා ඉන්නේ නැහැ. යම් වේදනාවක් සිහි කරන්න පුළුවන් සිහි කරනකොට ඒ වේදනාව ඇති වෙච්ච හේතු ටික නිරුද්ධ වෙලා නම් ඒ වේදනාවට අලුතෙන් හොයාගෙන යන්න භූමිකාවකුත් භූමියකුත් නැත්තම් ඔබට යන්න දැනක් නැහැ. ඒ උපන්න වේදනාවම නිරෝධය පේනවා. අපි කියමු දැන් ලෝක කට්ටිය කියනවා හරි ලස්සන දියල්ලක් තියෙනවා නෑ, එතන වටපිටාවත් හරි ලස්සනයි, ලස්සන කඳු ගැටයක් මල් වතුත් එක්ක ලස්සන දියල්ලක් තියෙනවා, අපි බලන්න යන්න කිව්වහම දැන් අපිට හිතේ හරි සතුටු වෙන සතුට උපදින රූප ටිකක් මෙහෙ නැවිලා අපි ඒක තමයි බලන්න යන්නේ. නමුත් සතිපට්ඨානයේ වර්ණ යෝගියට එහෙම විස්තර ටිකක් කියලා නුවණයි. මොකද ඒ ගිය කවදාවත් ඒ රූපය හම්බ වෙන්නේ නෑ. ඒ බඳු යම් රූප නිමිත්තක් තියෙනවා නම් මේ සංඥානක චක්කු ප්‍රසාදයේ ගැටීම නිසා චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවක් මොන්නම් විදිහේ නේද? ඒ ස්පර්ශය නැතිනකොට මේ වේදනාව නැති වෙයි කියලා. රූප ගැටෙනකොට තමන්ගේ මේ වේදනාවේ අනිත්‍ය කියන එක තේරෙනවා රූපයකට ගැට ගැහුවේ නැත්තම්. රූපයකට ගැට ගැහුවාම තියෙන දෝෂි තමයි වේදනාවේ අනිත්‍ය දෙන්නේ. ඒකෙන් තියෙන දෝෂි. දැන් එච්චර ලස්සන සැපතහකට වටපිටාවක් තියෙනවා කිව්වහම ඒක සිහි කරන ගානේ අපිට ඒ වටපිටාව සැපේ තියෙනවා වගේ තේරෙන්නේ. නමුත් අපිට තේරුම ඒ බඳු රූපයක් මේ ඇහැට ගැටීම නිසා ඕන්න චක්කුනම් පස්සේ උපන්න තැන් වේදනාව උපදී. මොකද එයා ගන්නවා රූප විඳින්න බැහැ, රූප විඳලා නැහැ. ඒ රූපය ගැටෙන්න කොහටද? සවිඥානක චක්කු ප්‍රසාදයට. ඒ චක්කු සම්පස්යෙන් උපන්න සැප වේදනාවක් නැගී ස්පර්ශ නැතිනකොට මේ වේදනාව නැති වෙනවා කියලා දකිනකොට අච්චර ලස්සනයි කියලා කියපු මේ විස්තරයේ තුල එයාට වටිනාකමක් නැති වෙනවා. අතන ඉන්නවා අහවල් තැනක මහා නපුරු නරක කෙනෙක් නැත්තම් අප්‍රසන්න ධර්මයක් මේ රූපයක් තියෙන්නේ කියලා කිව්වා. එයා දන්නවා ඒ රූපය ගැටුණහම චක්කු සම්පස්සේ මොකද දුක් වේදනාවක් ඒ ස්පර්ශ නැති වුණ නැති වෙනවා. එයා අත පටිගේ හැම වෙලාවෙම ගැටි ගැටි හිතේ පවතින ඒ දුක් වේදනාවට අන්තිමේ හොඳටම මතක තබා ගන්න අපිට වේදනාවේ අනිත්‍ය නොකෙන්නේ කුමක් නිසාද කියලා. වේදනා පච්චය තණ්හාව කියන කාරණාව තියෙන්නෙම වේදනාව කියන ධර්මතාවයේ මුල් කාරණාව කරගෙන. සැප වේදනාව ලබා ගන්න දුක් වේදනාව අහිං කරන්න කියන ධර්මතාව දෙක මුල් කාරණාව කරගෙන අපි ජීවිත ජීවෙන්නේ. ඒ මුළු ජීවිත පැවැත්මම වේදනාව කියන එකම චෛතසිකයක් අනුව ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ වේදනාව සැප වේදනාව නිත්‍ය නිසායි ඇලීම කියන එක තියෙන්නේ. සැප වේදනාව දුක් වේදනාව නිත්‍ය නිසායි ගැටීම කියන එක තියෙන්නේ. උපේක්ෂා වේදනාව නිත්‍ය නිසායි මෝහය නැත්නම් මෝඩකම කියන එක තියෙන්නේ. ඒ සැප දුක් උපේක්ෂා කියන තුන් වේදනාවේ නිත්‍යතාවයක් අපිට හම්බ වෙන්නේ මොකටද? ප්‍රපංචයකට වීමේ නැත්තම් ඒ තුන් වේදනාව උපදින්න හේතු වෙච්ච හේතු ටික අල්ලගෙන කතා කරන නිසා. යම් වේදනාවක් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා නම් ඒ වේදනාව ආපහුවේ හේතුවට අයිති නැහැ. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ හේතුවක් නිසා හටගන්න වේදනාව හේතුවට ගැට ගහලා යටි කතා කරා. හිතාගෙන ඉන්නේ හේතුවේ තියෙනවායි කියලා. අපි කියමු දැන් ගහක් නිසා ඡායාවක් වැටුණොත් අපි හැමෝම හිතාගෙන ඉන්නේ මේ ගහේ ඡායාවයි කියලා. මේ ඡායාවේ අයිතිය අපි දකින්නවා ගහට. නමුත් තේරුම් ගන්න ඕනේ හේතුවක් නිසා ඵලයක් අරගත්තට පස්සේ ඵලය අතෝ හේතුවට සම්බන්ධ නැහැ. ගහ නිසා ඡායාව වුණට පස්සේ උනොත් ආපහු හේතු නිසා ඵලය හටගත්තේ කැත්ත. නමුත් ඵලය අතෝ හේතුවයි කියන්නේ. ඵලය හේතුවයි කියන්නේ. ඒ නිසා ඡායාව කියන එක ගහටයි සිද්ධියක් නෙමෙයි. ගහ නිසා ඡායාව හැදෙනවා. නමුත් ඡායාව කියන එක අභෝගහයි නෙමෙයි. ගිනි කෝරපුයි ගිනි පෙට්ටියයි නිසා ගින්දර හටගත්තු ඒ ගින්දර ගිනි කූරට හෝ ගිනි පෙට්ටියකට ආයයි නෙමෙයි. ඒ දින නිසා උපන්නේක ඒ දිනට ආයයි නෑ. ඇහැ රූපයක් දෙන්න නිසා යම් වේදනාවක් හටගත්තොත් හටගත්ත වේදනාව ආය ඇත හෝ රූපෙට ඇති නෑ. නමුත් අපි හිතන්නේ මේ වේදනාව ඇති මේ රූපෙට, මේ ඇහැට, මේ දෙන්න මේ වේදනාව ආවේ මේ දෙන්න නිසා නම් එහෙනම් මේ දෙන්න තුලයි මේ වේදනාව තියෙන්නේ කියන මූලිකමක් අපිට තියෙන්නේ. ඒ දෙන්න නිසා ආව කියලා ආපු දේ ඒ දෙන්න තුල තියෙනව නෙවෙයි. ඒක වෙනදි. ඒකයි මේ හේතුඵල ධර්ම ගැන හොඳට දකින්න කියන්නේ. මේ සතිපට්ඨානේ සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව කියන එකෙන් පෙන්නන්නේ ඒක. මේ ස්පර්ශය නිසා නම් හටගත්තේ ස්පර්ශ නැතිරෝ නැති වෙනවා කියන එකෙන් පෙන්නනවා. මේ ස්පර්ශ නිසා හටගත්තද ආයි ස්පර්ශ අර්ථයට අයිති නැහැ කියන ස්පර්ශයට අයිති නැහැ කියන ඔන්න ඔය විදිහට වේදනාව ගැන අත්දින්න බලන්න. වේදනාව ගැන සිහිය නෝ තමන්න බලන්න. යම් යම් වේදනාවන් උපදිනකොට ඒ වේදනාවන්ට හිත යොමු කරන්න රූප හැදෙන්නේ නැති විදිහට වේදනා කියන ගතිය විතරක්ම තනි කරලා හිතට ආදේශ කරලා බලන්න. ඊට පස්සේ ඒ වේදනාව ස්පර්ශ කරත්තේ හටගත්ත බව, ස්පර්ශය නැති වෙන නැති වෙන බව නොනේ මෙනෙහි කරා. අන්න ඒ විදිහට මෙනෙහි කරනකොට වේදනාව කෙලෙස් එකතු වෙන්නේ නැහැ. කෙලෙස් එකතු නොවන කියන්න තියෙන ලක්ෂණය තමයි දැනගන්න පුළුවන් තමන්ට වේදනාවකට කිසිම රූපයක් සම්බන්ධ වෙලා නැතුව වේදනාව විතරක් හම්බුනේ. යම් වේදනාවකට තමන් තුළ උපදින වේදනාවකට කෙලෙස් එකතු වෙච්ච බවට ලක්ෂණයක් තියෙනවා ඒක හඳුනගන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ වේදනාවට රූප එකතු වෙලා තියෙනවා. බඩේ කැක්කුම, කනේ කැක්කුම, ඔළුවේ කැක්කුම, දත් කැක්කුම කියලා අතපය වේදනාව කියලා වේදනාවට රූප ටිකක් විකුත් කරලා තියෙයි. එතකොට දකින්න මේ වේදනාව පිරිසිදු නැහැ. වේදනාවට කෙලෙස් එකතු වෙලා කියලා දකින්න. වේදනාවකට කෙලෙස් එකතු වුණාම තියෙන දේ තමයි වේදනාවේ අනිත්‍යතාවය පෙන්නේ. වේදනාව තුළ නිත්‍ය බව තමයි තියෙන්නේ. එතකොට වේදනාව ස්වභාවයෙන්ම දුකක්. දුකක් කියන එක පරියායකින් ගත යුතුයි. සැප වේදනාවක් ආවත් විපරිණාම වෙන නිසා දුක් වේදනාව දුකම නිසා උපේක්ෂා වේදනාව සැප වේදනාව අනිත්‍ය නිසා දුක් වේදනාව දුක්ම නිසා උපේක්ෂා වේදනාව විපරිණාම නිසා පරියායකින් ගත්තාම යම් වේදනාවක් තියෙන ඒ දුකමයි යන ගණිතය. එතකොට ඒ ක්‍රම ඒ ගතිය තේරෙන්නේ උගලන්ට නීවරණට කෙලෙස් අඩුවෙන්න අඩුවෙන්න අඩුවීමත් එක්ක. එහෙම කෙලෙස් අඩුවෙන්න නම් වේදනාව ආරමයා බැඳිලා තියෙන පංචකාම නිස්සිත ස්වභාවය ඉස්සලා තැනෙන්න. රූප වේදනාවට රූප දෙවිල කියන ක්‍රම නැති වෙන්නේ. ඊට පස්සේ වේදනාව ආරම්භයත් රූප ඇඳිල නැතුව වේදනාවට සමම් බැඳිලා වේදනාව ප්‍රපංච වෙන ක්‍රමක් තියෙනවා. ඒ අපේ මට්ටමේදී නෙවෙයි. එතකොට ඒකද කියනවා උද්දම් භාවිතය කියලා. දෙහාන මට්ටමට යද්දී වේදනාවට රූපයෙන් දෙන්නේ වේදනාව සැපයි සැපේ සැප ගතියට આવන්නේ කියලා වේදනාවට මෙදනකමක් යනවා. එතකොට ඒක අයින් කරන්න තියෙන්නේ ඔය වේදනාවේ පරිසම්පන්න බව බලලා ඒක වෙන පරියාය. අධ්‍යායතෝ මේ න්‍යායෙට නෝන එනවා. හාම මට්ටමේ දෝෂේ හොයාගත්ත හැකි වේදනාව අරබියා කෙලෙස් ඇති වෙන්නේ වේදනාවට බඩු බාහිර ධර්මයක් ඉතුරු කෙරේ. රූපෙන් මිදුනහම ඒ කියන්නේ කාමයෙන් මිදුනහම වේදනාව කියන ගතිය තණ්හා කරන වේදනාව කියන ගතියම අල්ලගන්න. කාම මට්ටමේ වේදනාව කියන ගතියට තණ්හා කරන රූප කියන ගතියක් අල්ලගන්න. ඔකයි ඒ කියන්නේ අපි මේ අරමුණක් දකිනකොට සැප වේදනාවක් එනවා. මේ සැප වේදනාව ආව ගහවල මුණ බලන කොටයි කියලා මේ වේදනාවට රූපෙකුත් ගැට ගහගෙන රූප ටිකක් එක්කයි අපි ගනු දෙමු කරා. වේදනාව ආවට වේදනාව කෙරේ සංහාව තියෙන රූප ටිකක් අල්ලගන්න ගැට ගන්න. එතකොට දෝෂය මේ වේදනාව කියන තැන ඇත්ත නොදකීමත් දෝෂයක්. ඒ දෝෂය දුරු කරන්න ඉස්සෙල්ල වෙන දෝෂයක් කියනවා. කියන දෝෂ දෙක තුනක් මත අපි ඒකත් යයින වේදනාවක්. එතකොට ඒකද වේදනාව පසනාව වඩන්න වේදනාව උපදින්නම අවශ්‍ය නැහැ. සැප වේදනාව හෝ දුක් වේදනාව හෝ උපේක්ෂා වේදනාව කියන එක තමන්ගේ ශරීරස්තකට උපදින්නම අවශ්‍ය නැහැ. නූපන්න ධර්මයක් කරේ අපි කතා කරන අතීත අනාගත කියන නූපන්න ධර්මයක් කරේ ඒගොල්ලන්ට වේදනාව නෝන තියෙනවා. අදගේ මෙතන ඉඳන් ගියන්නක් බලන්න යන්න කතා කරනවා. ඕගොල්ලන්ට කලම නොවනයි වේදනාව ගැන ලෝකයා මහා සැපක් විඳින්න කියලා හිතාගෙන යනවා. හොඳ සංගීත සදර්ශනයක් තියෙන අහවල් කරන හොඳ මිනිස්සු කොහෙද අපි යම් බලන්න කියලා හරි බොහොම ආසාවෙන් කතා කරනවා. නමුත් ඒක තක්සේරු කළා ඉවරයි යෝගියා මෙතන ඉඳන්. ඕන්න මේ සංගීත සංදර්ශනය අහන්න කියලා ගියොත් සංගීත සම්දර්ශන බලන එකද අහන එක? දැන් උගොල්ලෝ යන්නේ සංගීත සම්දර්ශන බලන්නද අහන්නද? අහන්නයි බලන්නේ. සම්දර්ශනේ බලන සංගීත සම්දර්ශනයක් නේ. සම්දර්ශනේ බලන සංගීතය අහන. එතකොට උගොල්ලන්ට ආයතන දෙක ගැන නෝන තියෙනවා. ඕනනම් දැක්කොත් චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවක් ඒ කියලත් දන්නවා. අපි ලස්සන සිංදුවක් අහන්න කියලා ගියාම ඒ සද්ද රූපය කනට ස්පර්ශ වෙච්ච නිසා ඒ ස්පර්ශයෙන් උපන්න සැප වේදනාවක් මේ ස්පර්ශ නැතිව නැතිවෙයි කියලා. තාම නූපන්න වේදනාව එහෙ තියෙනවා. එහෙ තියෙන වේදනාව අහන්න යන්නේ නැහැ එයා. ඒ සද්දය කනට ගැටුනහම වේදනාව උපද්දවගෙනයි පරිහරණය කරන්නේ කියන එක දනුවමයි. ආපෝ ඒ ස්පර්ශය අත්හැරනහම වේදනාව නැති වෙනවා කියන එක දනුවමයි. අපි නැත්තම් කන හදාගන්න කලින් යන්න ඉතිරලා මේ සැප වේදනාව සින්දුව අහලා තියෙන සැප වේදනාව එහෙ තියෙන සැපේ ගන්න යන්නේ. එතකොට ඒ වගේ අනාගත වේදනාව ගැන නොවනයි. ඒ හින්දා තමයි නෑ ඔයගොල්ලෝ යන්න මම ඉන්න කියලා තැනකට එයාට කතා කරන්න පුළුවන් වෙන්නේ වේදනාවේ පමණ ගන්න හින්දා. සැපේ පමණ ගන්න හින්දා. දුකේ පමණ ගන්න හින්දා. එතකොට කොන්න ඔය විදිහට වේදනාව වර්තනාව බලන්න. එතකොට හය ගැන තෘෂ්ණාවයෙන් දෘෂ්ටිවයෙන් සම්මර්ශ නොවන විදිහට රූපේ ගැන තෘෂ්ණාවයෙන් දෘෂ්ටිවයෙන් ප්‍රපංච උනොත් ප්‍රමාද කරන ධර්ම යෙදුනොත් ඒ රූපය කෙනෙක්ගේ වෙලා තියේ. රූපය මම වෙලා තියේ, කෙනෙක් වෙලා තියේ, කෙනෙක්ගේ වෙලා තියේ. වේදනාවට ප්‍රපංච වුණාම වේදනාව රූපෙට අයිති වෙලා තියේ. රූපේ මම වෙලා, රූපේ මගේ වෙලා, වේදනාව රූපෙට අයිති වෙලා, එතකොට වේදනාව තිබීමයි මම වෙලා මගේ වෙලා තියෙන්නේ. මේ ධර්මතා ගොමුලදී නොහො වේදනාව විතරක් ඔගලට මම කියලා නැහැ ගන්න බැහැ, මගේ කියලා ගන්න බැහැ. වේදනාව විතරක් ඔගලෝ රූපෙටයි මම කියන, රූපේ මගේ කියන, වේදනාව ගැට ගන්නේ රූපෙට. එතකොට වේදනාව මගේ වෙලා තියෙන්නේ වේදනාව මම වෙලා තියෙන්නේ ඉබේ. සංඥාවට මම කියන්නේ නැහැ. මගේ කියන්නේ නැහැ. රූපේ මම කියන්නේ. රූපේ මගේ කියන්නේ. සංඥාව නැත්නම් මේ හැඩේ අයිති කාටද රූපේට? එතකොට හැඩේ නැත්තගේ හැඳිනීම මගේ වෙන්නේ ඉබේ. ඒ නිසා ඉස්සෙල්ලාම කය මම නොවුනොත් කය මගේ නොවුනොත් එයාට පහසු වේදනාව අල්ලගන්න මේ කාය උපස්සනා වේදන උපස්සනා කියන ධර්මතාව දෙක තියෙන්නේ විපාක පැත්තෙන් හම් වෙන ධර්මයන්ගේ ඇත්ත වෙන්න. චිත්ත උපස්සනා ධම්ම උපස්සනා දෙක තියෙන්නේ විපාක ධර්මයන් එළඹගෙන උපදින මනෝ විඥාන පැත්තෙන් බලන්න. එතකොට මේ කායानुපස්සනා වේදනානුපස්සනා දෙකේ ඇත්ත පෙන්වන්නේ කොහොමද? ඇත්ත බලන්නේ කොහොමද? මේ රූපේ මේ වේදනාවේ ඇත්ත බලනකොට ඒ ධර්මයන්ගේ තියෙන ඇත්ත දන්නකොට ඇත්ත දකිනකොට තමන්ට තේරෙනවා ඒ රූප ආරම්භය ඒ වේදනාව ආරම්භය නිත්‍ය බව සැප බව ආත්ම බව තියෙනවා නම් ඒ බඳු දැනගැනීමක් තියෙනවා නම් ඒක තමන්ගේ මනස පිළිබඳ වූ දෘෂ්ටියක් කියන කයට තේරෙනවා. ඒකෙන් අපි මතක් කළේ දැන් අපි අර වෙනදගේ දැන් චිත්‍රයක් දිස්ත්‍රික් ඇඳගහම අපිට මේ දැන් කෙනෙක් පේනවා පුද්ගලෙක් පේනවා. දැන් අපිට තේරෙන්නේ මේ කෙනෙක් පුද්ගලයෙක් පෙනෙනවා කියන තේමීම මේ අපි දැනගන්න සිද්ධිය මේ හැඟීම අපේ මනසින්ම සිහි කරගෙන මනසින්ම සිහි කරගත්තදී දැනගත්ත සිද්ධියකුයි මේ වෙලා තියෙන්නේ කියලා අපිට පේනවා. ඒක ඔප්පු වෙනවා අපිට කායගත රුතිය වඩනකොට කය කනපුර ආහාරයෙන් හැදුණු මොබඳු කුණුපු කොටස් ටිකක් තියෙන්නේ අනාත්මයි කියලා පෙනෙනකොට අපිට තේරෙනවා එහෙනම් මම පුද්ගලයේ සත්‍යයේ ආත්මීය වූ දෙයක් ඇතුළත දැනගන්නවා නම් පවතින දේ වෙනම දෙයක් දැනගන්න දේ වෙනම දෙයක් මේ ධර්මතාව දෙකක් නේද මෙතන කියන එක තේරෙනවා. විත්‍ය විචිත්‍ය වෙනම එකක් දැනගන්න එක මොම වෙනම එකක් මම දැනගන්න කෙනෙක් කෙරුවේ කියලා එතන කියන්නේ කෙනෙක් වෙනවද ධර්මතාවය කිව්වේ. එතකොට පෙනෙන දේ සහ දැනගන්න දේ දෙකක් කියලා දැනගත්තට පස්සේ තමයි අපි දැනගන්න දේ එහෙනම් වැරදි කියන දේ ඌදී ඌ විදිහට දෙවි අපි දැනගෙන තියෙනවා. අපි දැනගත්ත ක්‍රමේ වැරද්ද. මේ දැනගත්ත ක්‍රමේ දුකට මුල කියන නෝන යටේ. එතකොට එයාට තේරෙනවා පවතිනදී පවතින ආකාරයෙන්ම අපි දන්නවා නම් අපි දකිනවා නම් අපේ මනසේ තියෙන දැන්නේ ආත්මීය ආකාරයට දැනගන්නදී අතුරුදහන් වෙනවා. එදාට සත්පුද්ගල භාවයේ මතින් ඇති වෙච්ච සියලු බැඳීම් සියලු දුක මනසෙන් නිරුද්ධ වෙනවා කියන එක තේරෙනවා. කියන ටික තේරෙනවා. ඔබට මම ඔය ගන්න හැදුවා අද ගන්න විදිහක් තිබුණේ අර මේක ඇත්තටම තියෙනවා සම්පූර්ණ පුද්ගලයෙක් හදලා දැන් මේක හැදුවාම වින්න ලස්සන මනුස්සෙක් ඔබලට දැක්කා මේ විදිහටම හිතන චුට්ටක්වත් අඩු වෙලි නැති අතමතුලේ නහරින් හැදුනා කියලා හිතෙන විදියේ මනුස්සේ හැබැයි එයා රෝගී මේ එයාට පුළුවන්කම තියෙනවා ඉදිරියේ ඉන්න කෙනාගේ හැඟීම් දිහා බලලා ප්‍රතික්‍රියා දක්වා ඉතින් හදලා මේ හරිය පුදුම වෙන කර්මයක් කිව්වා මෙයා පුදුම වෙලා බලන හරිය හිනා වෙන කර්මයක් කිව්වා මෙයා හැඟීම් හිනා වෙනවා මේක කොහොම මේ විදියටම පරිඥානක විදියටම වැඩ කරනවා. ඉතින් මට ඒක මේ ගල්ද පියරි කියලා ගන්න බලමු. එතකොට තේරෙයි ඒ රූපයේ සම්පූර්ණ මේ විදියටම අතපය හෙලගෙන ඕලොවන කතා කරන ඒකේ වටිනාකම තියෙනවා. මොන මේ විදියටම සම්පූර්ණ සත්පුරුකල සාහයටම හදලා තියෙනවා. නමුත් මේ හැඟීම් ක්‍රියාත්මක වෙන ගාන මෙහෙම නලවරයි වෙනවා නම් අසුදුම කරලා බලනවා නම් ඒක ඔක්කොම වෙනවා. වෙන ගාන මෙතන මුලේ අර මුලේ වෙනුවට එතන තියෙන ස්කෑනර් එක වැඩ කරන හැටි පෙන්නනවා ඒක. දැන් අපිට මෙහෙම උදුව රැලි වත්තක් මෙහෙම පුරවන්නේ මොන බුදුම කරන්න පුළුවන් විනා වෙන්න පුළුවන් අපි හිතන්නේ මේ කෙනෙක් කියලාමනේ. එතකොට ඒ මුලේ ශෛලවලින් මේ ස්නායු ක්‍රියා කරලා මේව හඳුනන කරන දේවල් අපි කරන දේම විද්‍යානුකූලව අද හදලා ඒ සම්පූර්ණ මෙන්නේ රූපයේ මේ විදිහටම ක්‍රියාත්මක කරනවා ඒ ස්කෑනර් එක. ඉතින් ඒ රූපයේ සම්පූර්ණ දැක්කොත් ඔයගලට හිතෙයි මේ තරම් ක්‍රියාත්මකම කරන මේ රූපයේ සත්පුරුකල භාවයේ තොරන් මේකනේ අවයව ටික යමරෙදි කොහොම ඊට පස්සේ මෙහෙම පේනවා. උපම ආවරණය කළා නෑ. කියන්නේ ඉස්සරෙන් බලවම මනුස්සයා පිටපස්සට මෙහෙම හැදුවාම තමයි පෙන්වන්නේ මෙතන තියෙන මේ වයර් ටිකේ මොකෝ වැඩවෙන්නේ නැහැ. එතකොට තේරෙයි අද අපි පුද්ගලික කියලා දකින්න තැනක පුද්ගලයයි ඒ රූපෝගේ සිද්ධිය අතර වෙනසක් නැහැ කියලා. අපි ජනක මහත්යත මත මේ කියවල තිබුණ මොකද එතුමා භාවනා කරන්න උදව් කරගන්නේ හරියට මේ රූපේ පුද්ගලික කෙනෙක් නෙමෙයි කියන එක ගෙවෙනවා. මේ රූපේ දකිනකොට ආත්ම දෘෂ්ටිය තමන් තුළ උපදින කියන එක එයාට සැකයක් නැතුව ගෙනෙනවා රූපෝ කිව්ය කරලා කියලා ඒක මත එවල තිබුණා. පොඩි විනාඩි පහක විනාඩි හතක විතර වගේ කොටසක් තියෙනවා. නමුත් ඒ ටික උනත් පොඩි අමාරුවක් තියෙනවා. ඒකව සතිය හරි කරනවා කියලා එක දෙක හරි වැඩි. මොකද ඔයගොල්ලෝ දැක්කෝ තින්දෙන්නේ මේ විදිහටම ඇත්තමත් දෙයින් ආහාර වලින් යුක්ත මොහොතේ කියලා. මේ දැන් අපි දිත්‍යයෙන් චිත්‍රයක් කතා කරමු. කුච්චෝමත් ඔයගොල්ලන්ට හිතෙනවමනේ ඒකේ තියෙන චිත්‍රයක්නේ. ඒක චිත්‍රයක් පුද්ගලයා කියන එක අපිට තමයි හිතෙන්නේ කියන එක තේරෙනවා. නමුත් ඒ වුණාට මේ පවිඥානක එහාට මෙහාට අතපය හොල්ලන්න පුළුවන් මූණ හබුවන්න පුළුවන් මේ අරමුණු වල නම් කෙනෙක් ඉන්නවම වගේ හැඟීමක් ඔයගොල්ලන්ට තියෙන්න පුළුවන්. අර ඒ රොබෝ දැක්කොත් නම් ඔයගොල්ලන්ට ඒකට හිතන්නේ නැහැ. මොකද ඒක ඒ විදිහට දිවිින් ඉන්න කෙනාගේ හැඟීම් බලාගෙන සම්පූර්ණ ක්‍රියාත්මක වෙනවා. ඒක මම මතක් කළේ මේ රූපේ ස්වභාවය තමයි අනාත්මයි. ඒක බුදුරජාණන් දේශනා කළේ චක්කුම් අනත්ත රූප අනත්ත. එතකොට බුදුරජාණන් වහන්සේගේ වචනේ අපි අදහන බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක එහෙමම ඇහැ කියන එක ආත්ම හෝ ආත්මීය ස්වභාවය චින්ත ධර්මයක් නෙමෙයි අනාත්ම. ඇහැට හම්බෙන යාත්‍රා රූපා කියලා බහුවචන වල තියෙන රූප පුච්චන තියෙන්නේ. ඒ රූප වල කවිඥානක අවිඥානක ඕන රූපය රූප අනත්ත. එතකොට ආත්මීය වූ ආත්ම හෝ ආත්මීය වූ රූප කොහෙවත් නැහැ. අනාත්මෝමයි කියන කාරණාව තේරුවා නම් ඒකයි දැන් උද්ගලිකන්නේ විපරිතන්නේ නිජ පරපරම කියලා පුද්ගල දෙවියක් තියෙන්නේ. ඔය උද්දේශයේ ඇති උද්ගලිකන්නේ පුද්ගලයාට තීක්ෂණ නෝන වෙනු කෙනාට චක්කු බලන්ත රූප අනත්ත කියන වචනේ විතරයි අවශ්‍ය. එහෙනම් මේ ආත්ම දෘෂ්ටියම අපේ මනසේ නේද කියන එක තත්කල යන් තේරෙයි. විපරිතන්නේ කෙනාට ඒක තව ටිකක් විස්තර කරන්න. නිජ පුද්ගල ජනගත වී කියන්නේ එහෙම කිව්වට ඇහැ අනාත්ම රූප අනාත්මයි කිව්වට බෑ. රූප කියලා ටික බෙදලා 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 කොටස් කරලා ඒකට හේතුඵල ධර්මයක් පෙන්නලා මෙහෙම මෙහෙම පෙන්නලා බලන්න රූප අනාත්ම නෙමෙයිද කියලා කියලා අස්සල තමයි එහෙනම් ආත්ම දෘෂ්ටිය දීන්නේ අපේ මනසේ නේද කියන එක හේතු ගන්නත් වෙනවා. ඒක හේතු ගන්නලා ඒක තේරුම් ගන්නපස්සේ ඒකට මේ මනසේ තියෙන ආත්ම සංඥාව දුරුවෙන්න නැවත නැවත මේ විදිහට බල බල ප්‍රයෝග කළ යුතුයි. ඕකයි උත්තර තන්නේ උත්තර ඉන්දිය කියන පුද්ගලයන්ගේ වෙනස. දැන් සෝත අනත්ත සබ්ද අනත්ත ගාන අනත්ත ගන්ධ අනත්ත ජීව අනත්ත රස අනත්ත කායව අනත්ත පොට්ටපු අනත්ත මනෝ අනත්ත ධම්ම අනත්ත ඇති කියලා ඉති අජ්ජත්තික බාහිරේතු ආයතනේතු අනත්තාන් පස්සේ ඉහෙරති කියලා අනාත්මයන්ව බලන් වාසය කරනවා කියලා කිව්වා. කියන තැන අනාත්මයි කියන වචනේ ඇහුණා නම් එයාට තේරෙනවා මොකද්ද අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා යම් තාක් ආත්මිකල ආත්ම සංඥාවක් තියෙන මේ ඔක්කොම මනස පිළිබඳව කියන්නේ. එදා ඉඳන් එයා උත්සාහවත් වෙන්නේ මොකටද? මේ රූප ටික බලන්නේ මොකටද? මේ රූප බලන්නේ මේක ඇත්ත දකින්ද කියන දැනකින් නෙමෙයි. ඕක ඇත්ත දකින්න මොකටද? තමන්ගේ මනස තියෙන ආශ්‍රවේ කියලා. ඒ කියන්නේ මේවා අනාත්මයි කියලා දන්නවා. අනාත්මයි නම් මේවා පුද්ගලයේ සත්‍ය ආත්මීය දේවල් අය ඉන්නවා කියන දෘෂ්ටියක තමන්ගේ මනස තියෙනවා. දැන් එයා මොකටම දන්නවා අනාත්මයි රූප අනාත්මයි මේ ආයතන අනාත්මයි මේ වහන්සේ ආත්ම සංඥාව කාරණා දෘෂ්ටියක් මොනේ තියෙන්නේ. දැන් තමන්ගේ මනස තියෙන්නේ කෙලෙසි මේ ආත්මය ගෙවෙන්නේ යා මොකද කරන්නේ? අනාත්මත්වයේදී අනාත්මය අනුව බලන් වාසය කරන. ඔය අපි සතිපට්ඨානෙ කලේ කායානුපස්සනාවේ ඔය ටික. මේ ආයතන 12ම තියෙන අනාත්ම ස්වභාවය ප්‍රකට වෙන්න ප්‍රකට කරන්න නානා විදිය ප්‍රයෝග කරන එකයි මේ කයන බලමින් කරන්නේ අපි. එහෙම අනාත්ම විදියට බලන්න 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 වෙන්නේ මොකක්ද? මොකද වෙන්නේ? මනසේ තියෙන ආත්ම සංඥාව දිය වෙවි යනවා. ආශ්‍රය ක්ෂය වෙනවා. යම් තැනක් රූපවල තියෙන රූප ගතිකය රූප ස්වභාවය ඒ විදිහටම ඉපදිනවා. එදාට මනස තමන්ගේ හිත පවතින රූපවල යථාර්ථයට අනුගත මට්ටමකයි පවතින. පරස්පර ධර්මතාවයක් නැහැ. අනාත්ම ධර්මයක් කියන තැනක ආත්ම දෘෂ්ටියක් මනසේ නැහැ. අනාත්මයි කියන සංඥාව එළබෙනවා. අනාත්මේ බෙහෙතිකන මේ ජීවිතේම නිවන් දකිනවා. අනාත්මේ බෙහෙතියට පස්සේ හටගත්ත හැම අරමුණක් නිරුද්ධ වෙනවා කියන එක පෙනෙනවා. ඒ පෙනෙන කොමක් නිසා එයාට පුළුවන් මේ ස්පර්ශ ආයතන හයෙන් නිදිලා ස්පර්ශ ආයතන හය පතිත නොවේ හය අනුව පතිත නොවිච්ච මනසකින් ජීවත් වෙන මේ ආත්ම දෘෂ්ටිය කියන දෝෂය තමයි රූපයක් පෙනෙනකොටම අපි පුද්ගල සංඥාව පුද්ගල පුද්ගල සංඥාව මේ රූපගත නැඹුරුල රූපයක ගහගෙන තන ඉවරයි. චේතසික පමුක් කරනවා. අන්තිමට අපි රූප නෙමෙයි අතුරු කරලා තියෙන්නේ. අපි ආත්මය අතුරු කරලා තියෙන්නේ. ආත්මය පවත් කරලා ගහගෙන ගත්තාම කළා යමක් කළා කිව්වහම කළාම ඒ සිද්ධාන්ත ටික අතහැරේ. ඒ ස්කන්ධ ටික නිරුද්ධ වෙයි. නමුත් අර කලකීදී නැති වෙන්නේ නැහැ. ඒක මනසේ අධ්‍යාත්මික පවතින. ඔබට තමයි කර්ම කියන්නේ. ඉතින් මේ සතිපට්ඨාන වඩන්නේ මොකද? ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්නේ මොකද? අපි දැන් කායගත අපතිය නදුවනේ. කායානුපස්සනාව වඩන්නේ අපි මොකටද? කයේ ඇත්ත ඇති හැටි දකින්න. මොකද්ද කයේ ඇත්ත ඇති හැටි? අපි කියමු අනාත්ම රූපය අනාත්මයි කියලා දකින්න. හරි. රූපය අනාත්මයි කියලා දැක්කහම රූපය අනාත්මයි කියලා දැක්කෝ මොකද්ද වෙන්නේ? එහෙනම් ආත්ම සංඥාව තමන්ගේ මනස පිළිබඳ වූවා කියන එක උපදින. කොහොමද තමයි ඒ මට්ටමට හදියට මෙතක වෙනකොට මේ ප්‍රචායතන හය අනිත්‍යයි දුකයි අනාත්මයි නিত্য සැප ආත්ම හැම දෙයක්ම තියෙන්නේ තමන්ගේ මනසේ කියලා හඳුනාගන්න පුළුවන් නේද කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ ස්පර්ශ ආයතන හය කිසිම තමන්ගේ තමන් සතු තමන් දන්නා වූ කිසිම දෙයක් ස්පර්ශ ආයතන හය නෑ. ස්පර්ශ ආයතන හයේ තියෙන වෙන මොකක්ද කියලා. මම දන්නේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා දේවල් ගුරුවරු රාන්ත්‍රිදි මුතු නැහැ කියලා. මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකිනකොට ස්පර්ශ ආයතන හයේ ඇත්ත දකිනකොට තේනේ නෝ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඔක්කොම මේ ඔක්කොම අපේ මනස පිටුම වූවක් කියලා දකිනවා. එතකොට ඔන්න දර්ශනීය පාපුදුත් කිවිදියට ඇත. එදා ඉඳන් යා විතරන ආශ්‍රයක්ෂය මොකද එහෙනම් දැන් කෙලෙසියක් කියන ආශ්‍රයක් කියන මේක ගෙවා ගන්න ඕනේ. දැන් දර්ශනයක් තියෙනවා. ඊට පස්සේ මේ ස්පර්ශ ආයතන හයේ අනාත්ම ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනිත්‍ය ස්වභාවය නැවත 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 බලන මොහොතේ මනස පිළිගෙන නිත්‍ය සත්‍ය ආත්ම භාවයෙන් යුක්ත මේ ආශ්‍රව ගෙවෙන තා ආස්ව ධර්ම විදු කළාම මේ ස්පර්ශ ආයතන හයේ අනිමිත්ත ශුන්‍යත අපනිහිතක භාවයක් තමයි යටි කරේ. එයාට කිසිම මේ ස්පර්ශ ආයතන හයේ ඒ ස්කන්ධයන්ගේ ස්කන්ධ ධර්මතාවය හැරෙන්න වෙන කිසිදු නිමිත්තක් එයාට නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ සත්ව පුද්ගල ආත්මියෝ කිසිම දෙයක් නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ ප්‍රාර්ථනා කටයුතු අවැඩ ප්‍රමුණ දෙයක්වත් එයාට නැහැ. තමන්ගේ මනසෙයි මනස හිත්වෙලා දිනුවහම හිත් කරලා දිනුවහම මේ ස්පර්ශ ආයතන හය නිකම්ම නිකම් ගර්තා දිවස් කරා. මේ ස්පර්ශ ආයතන හය වසාගෙන තියෙන මනස පොල් කට්ටකින් ඇහුවා වගේ යම ස්පර්ශ ආයතන හය පුරා පැතිරලා වහගෙන තියෙන අපේ මනසේ ක්‍රියාකාරීත්වය නිසායි ස්පර්ශ ආයතන හය අම්මා තාත්තා දුව පුතා දේවල් ගුරුවරු යාන වාහනයට කලම් ඉලක්කල් සම්ප්‍රදී යන්තා වටිනා දේවල් ආත්ම දේවල් ආත්මීය දේවල් කියන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් කළේ ස්පර්ශ ආයතන හය වසාගෙන පවතින ආත්මක ආත්මීය දේවල් වලින් මනස වහගෙන පවතින මේ ස්පර්ශ ආයතන හය එහෙම වහගෙන ඉන්න කෙනාට ඇත්ත පෙන්නුවා. ඕගොල්ලන්ට මෙහෙම පෙන්නුවට ඕගොල්ලෝ මෙහෙම දැක්කට ওই ස්පර්ශ ආයතන හය තුල ඔහොම දෙන්නේ ඔහොම වෙලා තියෙන්නේ ඕගොල්ලන්ගේ මනස ඔය මත පස්සෙලා ඉඳයි. නමුත් ඒ ස්පර්ශ ආයතන හයේ ඇත්ත අනාත්මයි කියලා කල්‍යාණ මිත්‍රස්සේ සත්‍යමත්වණයෙන් අහගන්න ලැබෙනවා. එදාන් දැන් එයා තේරුම් ගන්නවා එහෙනම් මේක අනාත්මයි නම් මගේ මනසේ ආත්ම සංඥාව ආත්මද කියන්නේ කියලා තේරුම් අරගෙන මේක ප්‍රයෝග කරනවා. කරනකොට එයාටම ඔප්පු වෙන බවක් තියෙන ඇත්තටම ස්පර්ශ ආයතන හයේ ස්පර්ශායතන හය කිව්වහම කෙටියෙන් ගන්න ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට ඇහෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, සිත පිළිවෙල ධර්මාර. බාහිර ආයතන හය පුරා විදිලා තියෙන ක්‍රියාකාරකම් ටික අපේ විදිලා තියෙන තැන් අනාත්මයි කියලා හගත්ත ඊට පස්සේ එතන තියෙන ඇත්ත ඔයාට ගවේෂණය කරන ටික 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 ටිකිය උත්සාහවත් කරනකොට කාලයක් කරනකොට එයාට ඇත්තටම තේරෙන ඇත්තට මේ අනාත්මයි. බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්තටම අනාත්මයි තමයි. අනාත්මයි තමයි කියලා. එතකොට එහෙනම් අපේ මනසේ මේ ආත්මෝ ටික මේ කෙලෙස් ටික තියෙන්නේ කියන අදහසක් එනවා. ඔයා එකයි ඉති සම්පන්න පුද්ගලයා කිසියම් සංස්කාරයක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍යය. කිසිදු සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍යය නැහැ ඉති සම්පන්න පුද්ගලයා. එහෙනම් කිසිම සංස්කාරයක් කිසිම මොහොතක් ආත්ම වශයෙන් ගන්නවා නම් ඊට හේතු නැහැ ප්‍රත්‍යය නැහැ. නිත්‍ය වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍යය. කියලා ධානා ධාන ඥානයේ කෙනෙක් කියනවා. අත්තාන අත්තාන දන්නා නුවණ කියලා එකක් කියනවා. අන්නේ නුවණ උපදිනවා. එතකොට එයා දන්නවා මේ සියලු සංස්කාරයන් අනාත්මයි. මේ සංස්කාරයන් අනිත්‍යයි කියලා එයාම දන්නවා. මේ වරදියා නිත්‍ය බවක් ආත්ම බවක් තියෙනවා නම් ඒ කෙනා කෙනාගේ මනස පිළිබඳව තියෙන ප්‍රපංචය කියලා ඒ මනසේ තියෙන ප්‍රපංච ඡායාව පතිත වෙලා ඉන්නේ ස්පර්ශ ආයතන හය නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් තියන්නේ කියලා තේරෙන්නේ. හිතාගන්න එයාට ඉතුරු වෙන්නේ ආශ්‍රයක්ෂය. සුතර්ජන පුද්ගලයාට ආශ්‍රයක්ෂය ලැබෙන්නේ නැහැ. සුතර්ජන සාමාන්‍ය කෙනාට හම්බ වෙන්නේ ඉස්සෙල්ලාම දර්ශනය පහකට කෙරේ. අවිද්‍යාව දුරු කරන්නේ. අවිද්‍යාව දුරු වුණාට පස්සේ ආශ්‍රය උපදිනවා. අවිද්‍යාව තියෙද්දි ආශ්‍රය ධර්ම දුරු කරන්න බැහැ. මොකද ආශ්‍රය වලට මුල අවිද්‍යාව නිසා. ඉස්සෙල්ලා අවිද්‍යාව දුරු වුණාට පස්සේ දැන් එයා ධර්ම බුදුහාමුදුරුවෝ කියව නිසාවත් නෙවෙයි. එයාට විශ්වාසයි, එයාට ප්‍රත්‍යක්ෂයි ආයතන දුර්හමාරාත්මයි. ආත්මීය බවට පෙනෙන්නේ මනස දෝෂි මනස ඡායාව වලින් කියලා ගන්නවා. ඒක පැහැදිලිද යාට? ඒ හින්දා යාට හයියක් තියෙනවා හැම වෙලාවෙම අනාත්ම ස්වභාවයට බල 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 මනස තියෙන ආත්ම සංඥාව දුරු කරන්න. අන්න ඒ විදිහට කරන එක තමයි ආශ්‍රව කියන්නේ. ඒ ටික කරන්නේ සතිපට්ඨානයි. ඒකයි සතිපට්ඨානේ ආශ්‍රය ක්ෂේත්‍රය. මාර්ගයේ වඩා මොකද දුක්ඛ සම්ප නිරෝධ කියන ධර්මතාව තුන තේරුම් ගත්තගෙන තමයි යෝග කියන්නේ. සතිපට්ඨානෙත් අනාත්ම ධර්මතාවය කියන තැනක ආත්ම සංඥාව ඇති කරගෙන ආත්ම සංඥාවෙන් අනාත්ම ධර්මයේ වහගුණයි මේ අපි දුක් විඳින්නේ කියන එක පෙන්නලා දුකට හේතුව මේක වහගුණ තියෙන මේ ආත්ම සංඥාවයි කියන එක පෙන්නලා ආත්ම සංඥාව දුරු වුණොත් අනාත්මය විවරල ආත්ම සංඥාව දුරු වුණොත් මේ දුක නැති වෙනවා කියලා පෙන්නලා අනාත්මයට බලල ආත්ම සංඥාව තමයි මනසේ තියෙන ගෙවා ගන්න කියන මෙන්න මේ දර්ශනය අහගත්තාම ඒක කරන හැම තමයි ප්‍රතිපත්තන්නේ තියෙන්නේ. එතකොට මෙන්න මේ න්‍යාය මතක තබා ගන්න අපි ප්‍රතිපත්තන්නේ වදිනවා කියලා කරන්නේ මොකද්ද? ආශ්‍රයයෙන් සදා උත්සාහවත් වීමයි කියන්නේ. තථාගතයන් වහන්සේ ඇති කලෙහි නැති කලෙහි ලෝකේ උපන්න නැතත් ඇහැ අනාත්මයි රූප අනාත්මයි ආයතන විහා අනාත්මමයි. ඒක ලෝකේ හැමදාම පවතින පවතින ධර්මතාවය. ඒ අනාත්මය නොදන්නා සමනිත ආත්ම දෘෂ්ටියක් ඇති කරගෙන ඒ ආත්ම දෘෂ්ටියෙන් මේ ආයතන ටික ඇතුළු කරලා සත්පුද්ගල ලෝකයක් හදාගන්න. සත්පුද්ගල භාවයේ තුලින් සැප විඳින දුක් විඳින ලෝකයක් හදාගන්න ජීවත් වෙන එකටයි පංචඋපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ. ওই පංචඋපාදානස්කන්ධ දුකට හේතුව මනසේ තියෙන මේ හදාගත්ත කෙලෙස් ටික. ඒ කෙලෙස් ටික හදාගන්න හේතුව තථාගතයන් වහන්සේ ඇතිකලින් නැතිකලින් පවතින සැබෑම ස්වභාවය අත්මෙදී මොකදේ? මේ සැබෑම ස්වභාවය දැක්කොත් මනසේ තියෙන මේ ප්‍රපංච ටික ආස්තෘතිය කෙලෙස් ටික නැති වෙනවා. එහෙම නම් මේ පංච උපාදාන ස්කන්ධ දුක සම්පූර්ණ භාවයෙන් උපදින විදිහ දුක නැති වෙනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ කෙටි මොකක්? එනවා ඊට පස්සේ තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් හැමදාම පැවතුණු පවතින මේ ඇත්ත ඇති හැටි පුන පුන බලමින් පුන පුන වඩමින් මනසින් තියෙන කෙලෙසි අයින් කරා. ඒ කෙලෙසි අයින් කළාම ඒ කෙලෙස් ටික පතිත වෙලා ලෝකයේ තුල උපදින දුක කියන එක නැති වෙලා යනවා. දුක කියන එක නිරුද්ධ වෙනවා. එතකොට ඒ දුක්ඛ නිරෝධය බලාගෙනයි මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි බලන්නේ. ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි බලන්නේ දකින්නේ ඒකටයි අපි ওই සතිපට්ඨානේ වඩන්නේ. ඉතින් මේ සතිපට්ඨාන භාවනාව වඩනවා කියලා කරන්නේද සතිපට්ඨානේ වඩලා නිවන් දකින්නවා කියලා එකකින් ඔහොම වෙන්නේ නැහැ. මේ වෙන්නේ වෙන එකක්. ඒක කරනකොට මනස තියෙන ආශ්‍රවයක් ක්ෂය වෙනවා. කෙලෙස් දුර වෙනවා. ආශ්‍රවයක් ක්ෂය වෙච්ච නිසා, කෙලෙස් ගෙවිච්ච නිසා ඒ කෙලෙස් ටික ස්කන්ධ මත පතිත වෙලා උපදින ලෝකෙන් මිදෙනවා අපි. දුකෙන් මිදෙනවා. ඒ දුක්ඛ නිරෝධය බලාගෙනයි මේ සතිපට්ඨානේ තියෙන්නේ. ඉතින් ඒ සඳහා ඒ මනසේ ආශ්‍රව ගෙවීමට, කෙලෙස් ගෙවීමට පැයක් භාවනා කරලා පැය භාගයක් භාවනා කරලා කියලා එකක් නැහැ. ජීවිතේ හැම වෙලාවෙම පුළුවන් තරම් කය අනුව ගියේ සිහිය පවත්තන්න, වේදනාව අනුව ගියේ සිහිය පවත්තන්න. ඔක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ දවස්වල ටිකක් ප්‍රශ්නේ සුස්නයි නේද? මේ හැම දිනම ටිකක් පැත්තකට ගිහලා ගස් කුලන් යටට හෝ ගිහිල්ලා ටිකක් භාවනා කරන්න මේ කියලා දුන්න විදිහට මේ දැන්ට මොනවද ප්‍රශ්න තියෙනවද?
බොහෝ ස්තන්වල වේදනාව නිවීමක් කියලා කියනක ගැටු සාර්ථකකම
මොකද්ද?
වේදනාව නිවීම කරන්න. මේ කියන තුරින්
අපි ඒක තමයි වේදනාවේ අර්ථය තේරුම් ගන්න ඕනේ. මෙනෙහි කළ යුතුයි, මෙනෙහි කරන්න. හැබැයි ඒ මෙනෙහි කළ යුත්තේ මොකටද, කොහොමද කියන එක දැනගෙන තියෙන්න ඕනේ. ඒකයි මම කියේ අපිට නූපන්න වේදනාවක්, අතීත අනාගත වර්තමාන මේ කුලස ආකාරයේ වේදනාව ගැනම නෝනෙන්න ඕන. මම දැන් වේදනම් පස්නාව වඩන එකෙන් මේ උපන්න වේදනාව ගැන විතරක් නෙමෙයි මම නොයලි නොගෙටි ඉන්න ඕනේ. දැන් වේදනාව ගාව වර්තමානයේ දැන් ඇති කරගන්න නුවණ මට නිරුද්ධ වෙච්ච වේදනාවටත් නුවණ ගෙනල්ලා දීලා තියෙනවා. නූපන්න වේදනාවටත් නුවණ ගෙනල්ලා දෙන්න ඕනේ. කාය ප්‍රතිබද්ධ ධර්මයන්ගෙන් එන වේදනාව ගැන නුවණ ගෙනල්ලා දෙන්න ඕනේ. බාහිර වස්තුන් අරඹය තියෙන වේදනාව ගැනත් නුවණ ගෙනල්ලා දෙන්න ඕනේ. සැප වේදනාව, සියුම් වේදනාවක් තියෙනවා නම් ඒකේ ඒ වේදනාව ගැන නුවණ ගෙනල්ලා දෙන්න ඕනේ. ගොරෝසු වේදනාවක් තියෙනවා නම් ඒ ගැන නුවණ ගෙනල්ලා දෙන්න ඕනේ. එහෙම නැතුව වේදනාව කියන එකක් ගැන අපි මෙනෙහි කිරීමෙන් තේරුමක් නැහැ. අවශ්‍ය සැබෑම වේදනාවක සැබෑම ස්වභාවය තේරුම් ගැනීම, තීරණය කිරීම. වේදනාවක් හම්බ වෙනකොට ඒ වේදනාව ආරම්භය කලම අපිට නුවණයි. මම හැමදාම කියන්නේ නැවක් හරි බෝට්ටුවක් හරි පෙරළුණාට පස්සේ පීනන්න පුරුදු වෙනවා කියන එකක් බෑ. කලම පීනන්න පුරුදු වෙලා දැනගෙන හිටියොත් තමයි බේරෙන්න පුළුවන්. ඒ වගේ වේදනාවක් උපදිනකොට ඒ උපදින වේදනාව ගැන කලම වේදනාවන්ව පසනාව ගැන නුවණක් තිබුණොත් විතරයි එයාට වේදනාව ගැන බලන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොමද වේදනාව උපදිද්දි වේදනාව ගැන බලන්න ඕන වෙනවා කියලා එකක් නැහැ. කයත් එහෙමයි. ඒ වෙලාවෙම පුරුදු වෙලා වෙලාවෙන් පීනනවා කියන එකක් පුළුවන්ද නැවක් කරබෝත්ව කර පෙරළුණු? බෑ. නේ ඒ වගේ තමයි ජීවිතේ හැම දෙයක්ම අපිට කලම නුවණක් තියෙන්න වෙනවා ඒ අතරේ.
විස්ලම් වගේ දකින්න එපා කියලා කියනවා නම් ඒක නාගරික හරිස් තේරෙන්නේ නැහැ.
මොකද්ද?
ඊයේ බෞද්ධ දේශනාවේ සංඥා පිළ දේශනාවට කියලා මේ මව පියා කියන අර්ථය කෙස්ලොම් කියන විදියට අනිත්‍යභාවය දකින්න එපා. ඒක වෙන විදියකට දකින්න කියනවා. ඒක තේරුම් ගන්න.
නෑ ඒකේ මම කියන්න ඇත්තේ අම්මා තාත්තා ඉන්නවා කියලා රැවටිලා අම්මගේ ඇඟේ තියෙන කෙස්ලොම් නේදත් කියලා බලන්න එපා කියන අදහසයි මම කියන්නේ නැත්තේ. ඒ කියන්නේ දැන් මෙහෙම පුද්ගලයෙක් දැකලා මේ පුද්ගලයා හැදිලා තියෙන කෙස්ලොම් නියෝලින් දත් අම්මස් වලින් කියලා බලන්න එපා කියලා කියන්නේ. කෙස්ලොම් නියදත් අම්මස් තියෙන තැනක මට පුද්ගලයෙක් කියලා පෙනෙනවා. එහෙමයි බලන්න කියන්නේ. කෙස්ලොම් නියදත් අම්මස් නහර තියෙන තැනක අම්මා කියන අදහසක් එනවා. දැන් අපි අද බලන්නේ අපේ මනසේ නම් තියෙන්නේ දැන් අපි කියමු දිට්ඨිය චිත්‍රයක් ඇඳලා අම්මා කියලා දැකලා අම්මගේ ඇඟේ තියෙන ගඩොල් අම්මගේ ඇඟේ තියෙන වැලි අම්මගේ ඇඟේ තියෙන සිමෙන්ති අම්මගේ ඇඟේ තියෙන හුණු බදාම කියලා බැලුවොත් හරිද? නෑ. එහෙනම් ගඩොල් වැලි සිමෙන්ති හුණු බදාම තියෙන තැනක අම්මා කියලා හිතෙනව නේද? එහෙමයි බලන්න කියන්නේ මම. අනිත් පැත්තට බලන් දෙපා කියලා කියන්නේ. අපි දැන් කරන්නේ අනිත් පැත්තනේ දැන් එහෙ අම්මා කියලා දැකලා දැන් දිත්‍ය ඇඳපු රූපේ අම්මා කියලා දැකලා අපි ඔය කරන්නේ මේ අම්මා හැදිලා තියෙන්නේ අම්මගේ ඇඟේ තියෙන ගඩොල් අම්මගේ ඇඟේ තියෙන දැලි අම්මගේ ඇඟේ තියෙන සිමෙන්ති අම්මගේ ඇඟේ තියෙන හුණු අම්මගේ ඇඟේ තියෙන වතුර කියලා බලනවා වගේ සිද්ධියක් ඔය කරන්නේ. නමුත් මම කියන්නේ ඒකෙදි ගඩොල් වැලි සිමෙන්ති හුණු බදාම තියෙන තැනක අම්මා කියන අදහස එනවා. එතකොට ප්‍රපංච නැත්තම් කෙලෙසේ තමන් තුලයි පවතින රූපය ඇත්ත මේකයි කියලා දෙක දෙපැත්තකට වෙන් කරනවා. නැත්තම් මේ කෙලෙසේ රූපේ මත පතිත වෙච්ච මෝඩකම එහෙමමයි. ඒකයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ වගේ කෙස්ලුම් නේද අපි බලන්නේ අද මිනිස්සයා කියලා දැකලා නැත්තම් මේ සත්වයා කියලා දැකලා මේ සත්වයා හැදිලා තියෙන්නේ කෙස්ලුම් නේද ධම්මස්නහර ඇට ඇට මිදිරෝලින් නේ කියලා බලන්නේ. අපි කොටස් බැලුවොත් මේ රූපේ සත්වයා කියන කරද්ද එහෙමමනේ අපි. ඒකෙන් අපිට බැලුවට අර්ථයක් කළා නැහැ කියලා මම කියන්නේ. ඒකෙන් කියන්නේ කෙස්ලොම් නියද ධම්මස්නහර ඇට ඇට මිදුළු කියන කොටස් ටික කනබුන ආහාරයෙන් ඇදලා තියෙන්නේ එබඳු රූපයේ දසිනුට සත්‍ය කියන අදහසක් ඇටියන. එතකොට තියෙනවා රූපේ තියෙන ආහාරයෙන් හැදුණු අනාත්ම සිද්ධියක් ඒක දකිනකොට සත්‍ය කියන අදහසක් ඇටියන ආත්ම දෘෂ්ටිය. රූපය අනාත්මයි දෘෂ්ටි ආත්මයි. වස්තුව සහ දෘෂ්ටිය අතර වෙනසක් තියෙනවා කියලා පේනවා. අපිට දෘෂ්ටියයි වස්තුවයි දෙකම එකක් වෙලාද? සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ සක්කාය කියන රූපය දෘෂ්ටිය තියෙන්නේ අපේ. සක්කාය ආරම්භය දෘෂ්ටියක් පතිත වෙලා තියෙන කියන එක පේන්නේ නැහැ අපිට. මේ රූපස්කන්ධයට කියන්නේ සක්කාය රූප උපාදාන ස්කන්ධයට මේ සත්‍ය පුද්ගලෙක් ආත්මයි කියන එක මගේ මනසේ තියෙන දෘෂ්ටිය. එතකොට මේ සක්කාය ආරම්භය මගේ දෘෂ්ටිය පතිත වෙච්ච නිසායි රූපං අත්තෝ සම්මුනිපස්සති. රූපය ආත්ම වශයෙන් පවතිනවා කියන්නේ සක්කාය දෘෂ්ටිය. සක්කාය ආරම්භය තියෙන දෘෂ්ටියක් කියලා කිව්වට සක්කාය මොකද්ද දෘෂ්ටිය මොකද්ද කියලා අපිට මේක වෙන් වෙන්නේ නැහැ. රූපේ ගත්තහම සක්කාය මේක රූපස්කන්ධය. මේක සක්කාය. අර දිට්ඨිය ඇඳපු චිත්‍රයේ gadul weli simintiyen kala chitre sakkaya. ඒ ආරම්භය සත්‍ය පුද්ගලයෙක් කියන හැඟීමක් වෙනවනම් ඒක දෘෂ්ටිය. මගේ දෘෂ්ටියේ ඒ රූපේ මත පතිතුනහම රූපය කෙනෙක්ගේ වගේ පෙනෙනවා. මේ සක්කාය දෘෂ්ටිය. රූපය කෙනෙක් වශයෙන් පෙනෙනකොට සක්කාය ආරම්භය පතින දෘෂ්ටිය කෙනෙක් පෙනෙනවා. අර විදිහට අර රූපය කෙනෙක්ගේ කියලා බලන් දෙපා බලල කොටස් වශයෙන් වෙන් කර මේ කෙනෙක් කියලා දැක්කට පස්සේ කොටස් වශයෙන් බැලුවට වැඩක් නැහැ කියන්නේ ඕගොල්ලෝ සක්කායයි දෘෂ්ටියයි දෙක තේරුම් ගන්න බැරි වෙනවා. මේක මේ විදිහට බැලුවහම ඕගොල්ලන්ට පේනවා මේක ස්කන්ධ සක්කාය ඒ ආරම්භය මනසේ පවතින දෘෂ්ටිය. එතකොට මේ සක්කාය දෘෂ්ටිය කියන එක පේනවා. සක්කාය ආරම්භය තියෙන දිට්ඨිය කියන එක තමන්ගේ මනසේ උපන් එකක් කියන එක පේනවා. එතකොට ඕගොල්ලන්ට මේ දිට්ඨිය නැති කරගන්න පුළුවන්. මොකද සක්කාය කියන එක පිරිසිඳ දැකලා තමන්ගේ මනසේ තියෙන දිට්ඨිය අයින් කරගන්න පුළුවන්. රූපය ආත්ම වශයෙන් දකින කෙලෙස් අයින් කරගන්න පුළුවන්. නමුත් රූපය ආත්ම වශයෙන් දකින කෙලෙස් තුළ පිහිටලා ඉඳගෙන රූපය සම්මර්ෂණය කළා කියලා මේ අර්ථය ලැබෙන්නේ නැහැ. ඒක මම කියන්නේ හැම වෙලාවෙම හැම දෙයකටම අවධානය යොමු කර යුතුයි. කයේ මම උදේින්දන් කිව්වේ කයේ ඉරියව්වක් පවත්වන ඉරියව්වටත් නෑ. එතකොට කන්නෝනම් වැඩක් කරන දෙයටත් එකතන කෙනෙකුට ඉන්න එකටත් ඒ හැම එකකටම සිහිය නුවණ වර්තමානයේ යෙදිය යුතුමයි. මේකෙන් කරන පළවෙනිම දේ තමයි අහකට ගිය බොරුවකට ගිය අපේ සිහිය ළඟට ගන්න එකයි මේකෙන් කරන්නේ. ඉතින් ලොකු චිත්ත සමාධියක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ කියන්නේ වතුර කෙතේ ලිපේ තිබ්බ ගමන් උන් වතුර බලාපොරොත්තු වෙන්න එපා. ඒකට කාලයක් යනවා. ඕනනම් ඔබතුමා දැන් ගිහිල්ලා ගෙදර ගිහිල්ලා වතුර කෙතලයක් අරගෙන ලිපේ තියලා ඒකව මොහොතේ අරගෙන තේපක් කරන් උන් වතුර තිබුණොත් තමයි පුදුම වෙනවා. තිබීම පුදුමයක් නෑ. නමුත් ඒකට රත් වෙන්න කාලයක් අවශ්‍යයි නේ. ඒකගේ සමාධිගත වෙන්න නම් මනසේ යම් කාලයක් අවශ්‍යයි. ඔයා මේ ටික කොහොම කරගෙන යන්නේ? එතකොට අතීතය අනාගතය කියන දෙපැත්තට දුවන මනස වේගෙන් අඩුවෙලා වර්තමානයකට එයි. දන්නේම නැතුව නිරායාසින් චිත්ත සමාධිය කියන එකක් කියන්නේ. සමාධිය කියලා කියන්නේ යම් කිසි කියන්නේ හිත එක තැනක තියෙනවා, හිත නතර වෙලා තියෙනවා කියන එක නෙමෙයි. එහෙම හිත කියන එක නතර වෙන එකක් නෙමෙයි. සමාධිය කියලා කියන්නේ එකඟයි කියන එක. නානත්වයක් නැහැ කියන එක. අපි කියමු මම මේ අනිත් උපාසක මහත්තයා දිහත් බලනවා, අනිත් කෙනා දිහත් බලනවා, අනිත් කෙනා දිහත් බලනවා, අනිත් කෙනා දිහත් බලනවා, ඔයා දිහත් බලනවා. දැන් මම විවිධ අරමුණු ටිකක් අසුර කරනවා. නමුත් ඔයා දිහා මම බලනවා. සිත් නැවත නැවත උපදිනවා. නමුත් ඔයා දිහා විතරක් බලාගෙන නානත්වයක් නැතුව ඒකත්වයකට සිත් පහළ කරන එකට ඒකග්ගයි කියනවා. එහෙම නැත්නම් හිත නතර වෙලා කියන අදහසකින් නෙමෙයි. හිත කෙලක නතර වෙන්න එයා එක අරමුණක් අරමුණු කරගෙනයි උපදින්නේ. එතකොට ඔයා මේ අරමුණු කරගන්නම් ඒක එක්ක යම්තාක් සිටින් කීන් කිරින් කරයි නම් ඊගවශනේ හට ගන්නකොට වෙන එකක් නැහැ. දැන් ඒකත් අතහැරලා ඒක එක්ක හැම වෙලාවෙම වර්තමානයකම ඉන්නවා. මොන වැඩක් කළා කයෙන් වැඩ සිහියක් කළොත් හිත ඊට වඩා දහස් ගුණයකින් බලයි. එයාට පුළුවන් ඒ ඕන වැඩක් එක්ක අනුගතව ඒකග්ගතාවයකින් ඉන්න. කයේ නානත්වයකට ගියක් කළා සිත නානත්වයකට යන්නේ නැතුව සිත ඒකග්ගතාවයකින් ඉන්න පුළුවන්. තියාගන්න පුළුවන්. තවතියේ දෙනම හරි ප්‍රශ්න දවුවක් වෙනවද කියලා ඇයි එහෙම
අහන්නේ?
ඇත්තටම ලොකු ප්‍රයෝජනයක්. අභිධර්මයේ කියන එක අභිධර්මයේ උගන්නන දහම් කරුණු වල තේරුම් නොගෙන අභිගමයක් ලැබනවා කියන එකක් වෙන්නේ. අභිධර්මය කියන එකෙන් පෙන්වන්නේ අභිපඤ්ඤා මාර්ගඵල මට්ටමේ සිත්වලට මාර්ගඵල මට්ටමට ලෝකයේ ස්කන්ධ ධාතු ආයතන හම්බ වෙන මට්ටමයි අභිධර්මයෙන් පෙන්වන්නේ. අභිධර්මය අපිට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට ලෝකෝත්තර දර්ශනයක් නැහැ කියන එක. අපි හිතමු ඇහැ කියන අභිධර්මයෙන් පෙන්වන ඇහැ කියන එක අනිදස්සනයි. ඇහැ කියන එක දකින්න බෑ කියනවා. අපිට අද ඇහැ කියන එක දකින්න පුළුවන්. ඒ කියන්නේ අභිධර්මයේ කියන මට්ටම අපිට පේන්නේ නැහැ කියන්නේ අපිට ලෝකෝත්තර දර්ශනයක් නැහැ කියන එක. ඒ වගේ හැම වෙලාවෙම අභිධර්මයේ කියන එකක් අමුතින් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ.
අභිධර්මයේ ඝටිත වෙච්ච දේශනාවන් අහන්න පුළුවන් නම්. එහෙම දේශනාවන් අහන්න නැත්නම් එයාට අභිධර්මයේ කියන එක ඉගෙනගෙන මාර්ගඵල ලබන්න පුළුවන්. ඇත්තටම නුවණක් තියෙනවා නම් වෙන කිසිම කෙනෙකුගේ සහයෝගය සම්බන්ධතාවයකින් තොරව සනාතම මාර්ගය උපදවා ගන්න පුළුවන් අභිධර්මයේ කියන එක බලලා. ඒකේ තියෙන අර්ථ විපරිත නොවි නියම විදිහට අර්ථ වශයෙන් ඉගෙන ගන්න පුළුවන් නම් වැඩේ තියෙන්නේ ඒක ඉගෙන ගන්න ගියාම අපි ඒකට පෞද්ගලික අදහස් වලින් පුරවල මොන හරි ඉගෙන ගන්න හින්දායි අපිට මේ නියම අර්ථය එන්නේ නැත්තේ. නැත්තම් අභිධර්මයේ කියන ටික විතරක්ම ප්‍රමාණවත් නිවන් දකින්න. සූත්‍ර විනය කියන එක රැකවරණය. සූත්‍ර කියන්නේ ටිකෙන් කරන්නේ රළු මට්ටමේ කෙලෙස් ආශ්‍රව අඩු කරන එක. ඒකයි ඒක සමාධියට දාන්නේ. සූත්‍ර මට්ටමේ දැනුමක් තුල අපි හැසිරුණාම අපි නොදන්නවා වුණාට කල්ලු මට්ටමේ කෙලෙස් කසට ටික අයින් වෙනවා. එහෙම වුණාමයි අභිධර්මයේ පෙන්වන මට්ටමක් අපිට මනසට ගෝචර වෙන්නේ. සූත්‍ර පිටකයේ තියෙන කරුණු කාරණා තමයි අපි ඒ දැන් කතා බහ කරන්නේ. ඒකින් වෙන්නේ ඕගලන්ට රළු මට්ටමක තියෙන කෙලෙස් අඩු වෙනවා. නමුත් උද්ගතිතඤ්ඤ වගේ පුද්ගලයෙකුට අභිධර්මයේ විතරක් වෙනවා හොඳටම ඇති ආශ්‍රයක් වේ. සූත්‍ර මට්ටමේ තියෙන දෙයකින් කවදාවත් ආශ්‍රයක් වෙන්නේ නැහැ. සම්පූර්ණ මාර්ගඵල මට්ටමේ තියෙන ලක්ෂණ ටික තමයි නැත්නම් අදි පඤ්ඤා කියලා අදි ප්‍රඥාවට ගෝචර වෙන ලක්ෂණ මට්ටම තමයි අභිධර්මයේ කියලා කියනවා. ඒවනම් දකින්න පුළුවන්ද නම් මම දන්නේ මට නම් නෑ. මම අනික මම කියන්නේ මේ චිත්තක්ෂණ ජවන් ඕවා ඉගෙන ගන්න යයි මොකටද කියන කාරණාව මොනවාම හෘදයක් කරන්න ගියොත් මේකෙන් මේක මම කරන්නේ ඇයි කියන එක බලන්න. දැන් මම පෙන්නුවා ඔගොල්ලෝ කායගත සතිය වැඩි යුත්තේ ඇයි? කය අනාත්ම ස්වභාවය ප්‍රකට කරගන්නයි. ඇයි අනාත්ම ස්වභාවය ප්‍රකට කරගන්නේ? ආත්ම සංඥාව මනසේ තියෙන්නේ කියලා හඳුනා ගන්න. ආත්ම සංඥාව ගෙවා ගන්න. ඇයි ආත්ම සංඥාව ගෙවා ගන්න? එතකොට මේ අනිමිත ශුන්‍යත අපනේත කියන තුන් විමුක්තියන් ස්පර්ශ කරන්න පුළුවන්. එදාට ස්පර්ශ ආයතන හයකදී නොවැටුණු මනසකින් ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මේතන දක්වා යන්නයි. ඒ වගේ චිත්ත දීටි ඉගෙන ගන්නවා නම් චිත්තක්ෂණ ඉගෙන ගන්නවා නම් මේවා ඉගෙන ගන්න ඇයි අපි මොකටද කියන කාරණාවක් තියෙනවා. අනික අපිට මහත්වූ ඇහැකට දෙන රූපේ මේ මෙච්චර පෙන්වලත් ඒක තේරුම් ගන්න බැරි. අපි රූපේ වගේ දස දහස් ගුණයකින් බලවත් චිත්තේ චිත්තක්ෂණ ගැන හොයලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ චිත්තක්ෂණ බලන්න කියලා තියෙන කොටනද බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවට පෙන්වලා තියෙන්නේ. චිත්තානුපස්සනාවෙන් පෙන්වලා තියෙන්නේ රාග සිතක්ද දේශ සිතක්ද? රාග සිත වශයෙන් හඳුන්වනවා. රාග නැති සිත වශයෙන් හඳුන්වනවා. දේශ සිත වශයෙන් හඳුන්වනවා. මෝහ සිත වශයෙන් හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාව පෙන්වලා තියෙන්නේ වෙන විදිහක. අද අපි සිත් ගැන බලන්නේ චිත්ත දීති ගැන බලන්නේ වෙන විදිහකට. අපි මේ බලන දේ මොකටද බලන්නේ කියලාත් අපි දන්නේ. හැබැයි බුදුදහමේ නම් උගන්වලා නැහැ. ඒ කියන්නේ ත්‍රිපිටකේ නම් උගන්වලා නැහැ චිත්ත දීති චිත්තක්ෂණ වොත්තපන ඕවසේ මේවා නම් උගන්වලා නැහැ. මම අද දවසේදී ඒක අවශ්‍යතාවයක් දකින්නෙත් නැහැ. මම දන්නෙත් නැහැ. මම දකින්න එකම දෙයක් සතර සතිපට්ඨාන ඉගෙන ගත්තා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. කාය වේදනා චිත්ත ධම්ම කියන ටික ඉගෙන ගත්තා නම් ඒකේ බුදුහාමුදුරන්ට වඩා වැඩිතර දක්ෂ නැහැනේ අපි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේටවත් තේරිලා නැහැ හිත ගැන මේ වගේ තීක්ෂණව බල කෙටි ක්‍රමයකට ලෝකයට පෙන්වන්න. එතකොට බුදුරජාණන් වහන්සේටවත් නොපෙනිච්ච දෙයක් පෙන්වලා ඉක්මනට ආශ්‍රයක්ෂය කරගන්න තරම් අද දක්ෂයිද අපි? ඒ හින්දා මම කියන්නේ චිත්තානුපස්සනාව කියන තැන බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන කොතනද ඒ ප්‍රමාණයට ගන්න. කායනුපස්සනාවෙත් එහෙම රූපකලාප චිත්තක්ෂණ 17යි රූපකලාප බිඳි බිඳි යනවා කියලා කොහොමද බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ? එහෙම උතෝ කරන දුක්ඛ සත්‍ය ප්‍රකට කරගන්න දුකව සම්බ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කායගත සත්‍ය පෙන්වලා තියෙන කොච්චරද? කාය ගැන බලන්න කියලා පෙන්වලා තියෙන කොපමණද? සබ හිතේ හා රූපේ ඇත්ත ඇති. රූපේ ඇත්ත ඇති. ඇත්ත උනාට ඒ ඇත්ත අපිට අවශ්‍ය නැත්තම් අපිට අවශ්‍ය ප්‍රමාණයට යන්න ඕනේ අපිට ආශ්‍රේක්ෂය කරගන්න. බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන කායගත සතියේ යම් මට්ටමක් නම් අපි ඒ මට්ටමට ගියා නම් හොඳටම ඇති. බුදුරජාණන් වහන්සේ වේදනාව ගැන පනවලා තියෙන යම් මට්ටමක නම් ඒ ප්‍රමාණයට ගියාම ඇති. සිත ගැන බලන්න බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන යම් ආකාරයකට යම් මට්ටමක නම් ඒ ප්‍රමාණයට ගියාම හොඳටම ඇති. ඒක වඩා අවශ්‍ය නැහැ කියන එකයි මම කියන්නේ. රූප කලාප කඩ කඩ යන එකක් හෝ බිඳි බිඳි යන එකක් හෝ චිත්තක්ෂණ බලන එකක් හෝ චිත්ත වීති බලන එකක් හෝ බුදුජානක පෙන්නලා නැහැ කොහොමද. ඉතින් ඊට මෙහා තියෙන දේවල් ගන්න එපා කියන එක නෙවෙයි මම කියන්නේ ගන්න. නමුත් මේකෙන් වෙන අර්ථය මොකද්ද කියන එක හිතන්න. ඕගලන්ට තේරෙයි අපරාධය ඒකේ කාලය මිදඟු කරපු වෙනකොට මේ මට්ටමට මේ වුණා නම් තමන්ට අවශ්‍ය කාරණාව කරගෙන ඉවරයි කියන තැනක්. ඉතින් ඒ නිසා දැන් අපි කියමු සමහර විටක උගන්නනවා ආනාපාන සති කමතහන වෙනුවට මේ උදරේ පිඹීම හැකලීම් බලන්න. ඒක බොහොම පහසුයි කියන්නේ. මම කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක ගොඩාක් පහසු නම් ඇයි බුදුරජාණන් වහන්සේ පණවන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේටවත් හම්බ නොවුනට වඩා වැඩිතර නුවණක් අපිට තියෙනවද? ඉතින් දැන් ඒක ගොඩක් පහසු වෙනවා. ඒක අනිවාර්යෙන් කායගත සතියට අදාළ විදිය යුතුමනේ. බුදුරජාණන් වහන්සේ ඇතුළත් කරනවමනේ. ඇයි ඒක ඇතුළත් නොකළේ? මම කියන්නේ හැම වෙලාවෙම අප මහත්වූ කවුරු කොහොම කිව්වත් අපි හැම වෙලෙම ත්‍රිපිටකයේ ගුරු කරගෙන යා යුතුයි කියලා. විනය සූත්‍ර අභිධර්මයේ කියන තුන් ධර්මයන්ගේ තියෙන ප්‍රමාණයට අර්ථ තේරුම් ගත්තාම හොඳටම ප්‍රමාණවත් කියලයි මගේ නම් අදහස් කියන්නේ. නමුත් ඒකේ මම කියන්නේ ඔයගොල්ලන්ට ඒව ගවේෂණය කරන්න එපා අවශ්‍ය නැහැ කියන එක. මම කියන්නේ නිවනට අවශ්‍ය නැහැ ඒ තරම් දේවල්. ඒ කියන්නේ ඒක කාරණාවක් මතක් කරගන්න. රූප කලාප බල බල ඉන්න පගේ රූපේ ඇත්ත විතත් එහායයි. සමෝය මම ළඟදි මහත්තයෙක් එක්ක කතා කරද්දී කියලා එයා ඒ මහත්තයා කතා කළේ මේ ඉන්නේ නැනෝ තාක්ෂණය කියන එක ගැන. රූපේ તો රූපකලාප කඩලා ওই නැනෝ කියන මට්ටමකට ගත්තාම එයා කියනවා දැන් රත්තර වගේ දෙයක් නම් නැනෝ මට්ටමකට කැඩුවාම ඒක සම්පූර්ණ වතුරේ දියවිල්ල දම්පාට වෙනවා. රත්තර අපිට පෙනෙන මට්ටම නෙමෙයි හැසිර ඒ රූපේ හැසිරීම රූප ඒ කලාප වෙන වෙන ඕක තියෙන ලේයර් ලේයර් ඒ කියන්නේ සත්තු සත්තු තියෙන මේ தত্ত্ব අයින් වුණාම දැන් මේ මේසේ හැටියට තියෙනවනේ මෙතන තියෙන රූපකලාප උඩ தত্ত্ব අයින් වුණොත් මෙයාගේ හැසිරීම ඊට වඩා වෙනස්. මේක. ඊගව தত্ত্ব අයින් වුණොත් ඒ තියෙන හැසිරීම රූපේ සම්පූර්ණ වෙනවා. ඔය වගේ මේ தত্ত্ব අපිට මෙහෙම ගනව හම්බ වෙන්නේ රූපකලාපවල එක එක මට්ටමේ தত্ত্ব ගොඩාක් එකතු වෙලා තමයි දැන් මට යමක් කියන්න පුළුවන් මේසයක් හම්බ වෙන්නේ. මේක රූප කලාප වශයෙන් කඩනවා කියලා ගත්තොත් අපි එක තත්වයක් මේක අයින් කළ සියුම් රූප කලාප මට්ටමේ එයා හැසිරෙන ආකාරය සම්පූර්ණ වෙනස්. ඊගව තත්ව අයින් කළොත් ඒකේ සම්පූර්ණ ඇති වෙනස්. ඉතින් ඔය එවගේ පරමාණුක තත්ත්වයක් නේ තේටත් වඩා රළු ලොකු මට්ටමක ඔය නැනෝ කියන්නේ. ඒ නැනෝ කියන මට්ටමකට ඕනම රූපයක් ඇදුව හැකි ඒ එතකොට දැන් විද්‍යාවටත් හිතාගන්න බෑ මේක රූප අපිට මේක තත්ත්වයක් අවුම් වුණාම මේක හැදිරෙන ආකාරය මොන විදිහද කියලා හොයාගන්න හිතාගන්න බැරි විදිහට වෙනස් තමයි. ඒතකොට මම කියන්නේ දැන් අපි ඇහැට නොපෙනෙන මට්ටමේ රූප කලාප වලින් නුවණින් රූප කලාප මේක බැලුවොත් මේ රූපය දකිනකොට ඕගලන්ගේ මනසේ ප්‍රපංච තියෙන කියලා ප්‍රපංච ටික හඳුනගන්න ආපු රූපයක් නැතුව අපි කොහොම දුක පිළිසින දකින්ද කියලා ඕගොල්ලෝ රූපේ පිළිසින දකින්නේ කොහොමද? අන්තිම රූප නැහැ කියන තැනකට යන්න වෙන්නේ අපිට. විච්ඡේදවාදයකට යටින්. නමුත් අභිධර්මයෙන් පෙන්වන්නේ දුක පිළිසින දකින්න රූපේ පිළිසින දකින්න මොන මට්ටමද කියලා බලන්න. ඇහැ මෙන්න මේ මට්ටමද පිළිසින දකින්න. ඇහැට හම්බ වෙන රූප මෙන්න මේ මට්ටමද පිළිසින දකින්න. කන නාසය දිව ශරීරය කියන මේ ආයතන දෙක පිළිසින දකින්න ඕනේ මට්ටම් පිළිනන මෙන්න මේ මට්ටමට දැක්කාමයි පිළිසින දැක්කෙන්නේ කියන. ඒ මට්ටම හොතට නැති එතනින් එහාට ගියාම පිළිසින දකින්න රූපයක් හම්බ වෙනවා. රූපය අදිගේ මාන වෙනවා. එතකොට ඇත්ත අවබෝධ වෙනවා ඇත්ත හැඟවෙනවා. දැන් අරූප ධ්‍යාන දක්වා හිත වැළුවාම වෙන්නේ යා රූපේ විදිහට සම්බ වෙනවා. ඒකෙන් මුලේ රූපය දැකලා අවබෝධ කරගන්න රූපය අවබෝධ කරගන්න කියන කෙලෙස් ටික නැති කරන්න වෙනුවට රූපය හම්බ නොවෙච්ච නිසා කෙලෙස් ටික යට ගිහලා තියෙන රූපෙට. ඉතින් රූප කලාපයක් කලාපයක් ගානේ රූප කලාප වශයෙන් කියන එක නම් සත්‍ය එක අවබෝධ වෙනවා නම් ඉස්සෙල්ලාම රහත් වෙලා ඉන්නේ අද ඉන්නේ විද්‍යාඥයෝ. එයාය මොනතරම් හොඳට ඔය අනුගමනය වලින් රූප ගවේෂණය කරනවා. නමුත් රූපක ඇත්ත දැක්ක කියලා කෙලෙස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ රූපේ ඇත්ත දැක්කේ මොකටද කියන කාරණාව බලන්න ඕනේ. රූපේ යම් මට්ටමක් තියෙන ඇත්ත පිළිබඳව හම්බෙන්නේ මේ රූපේ අපි ඇත්ත බැලුවේ මොකටද? අපිට අද තේරෙන්නේ වෙන වැරදකට කියන එක තේරුම් ගන්න. ඊට පස්සේ තේරෙන්න ඕනේ වෙන වැරද අපේ මනස පිළිබඳ වුවා කියන්නේ. ඊට පස්සේ මේ රූපය ඇත්ත බලන එක භාවිතාවකට ඒකේ මොකටද මනස කියන වැරද්ද අතහැරෙන්නට ආශ්‍රයෙන් කෙලෙසුගේ මනස මිදෙන්නට ඒක කළේ. ඒක ආශ්‍රයෙන් කෙලෙසුගේ මනස මිදුණාම අපිට පුළුවන් මේ ස්පර්ශ ආයතන හය ඇතුළු නොතර බලන්න. එක දැනක් තියෙනවා මතක තබා ගන්න ඕනේ අපි රූපය ගැනද බැලිය යුත්තේ හැමදාම නෙමෙයි එක්තරා මට්ටමකට විතරයි. මේ රූපය අනුව ගිය ප්‍රපංච ටික මනසෙන් දුර වෙන තාක් විතරයි රූපය ගැන බැලිය යුතු. රූපය අනුව ගිය කෙලෙස් ටික අතහැරනහම රූපයද නොබැලිය යුතු. රූපයද අතහරින්නේ. එදාට රූපය ගැන ගවේෂණය කළත් වැරදි නොකළත් වැරදි රූපය කියන මිම්මෙන්ම මිදෙනවා. අපිට නාම ධර්ම විතරක් ප්‍රකට වෙන දැනක් තියෙනවා. එතකොට තියෙන ඕරම් භාග්‍ය සංයෝජන නෑ උද්දම් භාග්‍ය සංයෝජන කියලා. එතකොට අපි මේ නාම ධර්ම ටික සම්මර්ජනය කළ යුතුයි. කොහොමදද? නාම ධර්මයන් අනුවදී කෙලෙස් ටික දුරු කරගන්න. ඒ කෙලෙස් ටික දුරු කළාම ඒ නාම ධර්මයන් සම්මර්ජනය කිරීම දත හැකි යුතුයි. මේ නාම රූප දෙකේ හොඳට හෝ නරකට හෝ අපේ මනස පිළිලා පවතින තාක් කර්මයි. මේ නාම රූප දෙකෙන් මනස මිදිලා මේ නාම රූප දෙකම ඇතුළු නොකොට නාම රූප දෙකේ පිහිටක් විඥානෙට නොලැබෙන විදියට ඉන්න තැනකට ආයේ. ඒ නිසා අපි මේ අද කරන්නේ ඇත්ත බල බල ඒ තුළ වාසය කරන්නේ නෙමෙයි ඇත්ත බලලා ඒකෙන් අයින් වෙනවා. ඊගා මට්ටමට ප්‍රකට වෙනකොට ඒක ඇත්ත බලුවාම ඒකෙන් අයින් වෙනවා. මේ විදිහට මේ නාම රූප දෙකෙන්ම මිදෙන තැන දක්වා එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති යම් තැනකින් යම් නිවනකින් මේ නාම රූප දෙක නිර්වශේෂේ නිරුද්ධ වෙයි අන්න ඒ තැන දක්වා යයි. ජීවත්ව ඉන්න මේ ලෝකය පරිහරණය කරන නාම රූප දෙක නිර්වශේෂෙම නිරුද්ධද කියලා මනසට ඔකට කියන සලායත නිරෝධය කියලා. අන්න ඒ වගේ තැනක් ඉලක්ක කරගෙන යන්නේ මේක මේ භෞතික වස්තුන් බදාගෙන කරන සිද්ධියක් නෙමෙයි. මනස පිළිබඳ වූ විද්‍යාවක්. ඒ මනස මනසේ හැකියාව මනසට දුරු කරගන්න විද්‍යාවක් නෙවෙයි අපි බාහිර වස්තු මත පැටලෙන්නේ. ඒ පැටලුමින් මුදව ගැනීම සඳහායි අපි මේ තාම රූප ගැන බලන්නේ. ඒ කියන්නේ අද අපි අපේ හිතටම රැවටිලා තියෙනවා රූපයි කියලා. රූපවල සැබෑම ස්වභාවය පෙන්වලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා රූපවල තියෙන සැබෑම ස්වභාවය. එතකොට තේරෙනවා අපි අද රූපයි කියලා ඉන්න තිකත් මනෝමය සිද්ධියකට හිතටමයි අපි රූපයි කියලා ඉන්නේ කියලා තේරෙන දවසක් එනවා. ඇත්තටම මේ ස්පර්ශයෙන් උපන්න සංඥාවක් ඇසුරු කරගෙන ඒ සංඥාව ඇතිවෙන උපකාර වෙච්ච වස්තුව අපිට හම්බුණා කියලා හිතාගෙන ඉන්නේ ඉන්නේ. ඉතින් රූප කලාප ගැන චිත්තක්ෂණ ගැන චිත්ත වීති ගැන කතා කරන්නේ අපි සැබෑවටම ජීවත් වෙන ස්කන්ධ ටිකක් තුළ ජීවත් වෙනවා කියලා හිතාගෙන. නමුත් ලෝකේ අපි නොදන්නාම දේ තමයි අපි මේ සැබෑවටම ජීවත් වෙන්නේ අවිද්‍යාව තුළ. ස්කන්ධ තුල නෙමෙයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ කියන්නේ. ඉතින් ඒක මම මට තේරෙන්නේ කොහොම කියන්නද කියලා. අර මම කියන්නේ අර විත්‍යාතරට නැති කළා කාන්දන් ශක්තියේ බලයෙන් මැද තියෙන යකඩයක් වගේ. ඒ යකඩේ කාන්දන් හතර බලය නිසාම මැද තියෙනවා. කොහාටවත් ගෑවිලා නැහැ. කාන්දන් හතර බලය නිසාම තියෙනවා. කාන්දන් හතර මුතු වුණොත් නැහැ. නමුත් එකම කාන්දමකටවත් අයිති නැහැ. ඒ වගේ අපේ මනසේ තියෙන මේ කෙලෙස් ටික මේ අපි ජීවත් වෙන ලෝකේ. ඇත්තටම කෙලෙස් නෙමෙයි ලෝකය කියන්නේ. ස්පර්ශ ආයතන 6 නිසාම පවතින. ස්පර්ශ ආයතන 6 නැතුව පවතින්නේ නැහැ. නමුත් ස්පර්ශ ආයතන 6න් එකකටවත් අයිති නැහැ අපේ ලෝකේ. අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නෑදෑයෝ රන් රිදී මිල මුදල් කුඹුරු දේපොළ වස්තු ආහාරක පාන ඉඩ කඩම් කියලා හිතාගෙන ඉන්න මේ තරම් මේ ලෝකයක් ඕගොල්ලෝ නොදැක්කට නොදන්නවා වුණාට ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ස්පර්ශ ආයතන 6 නිසාම මේ ලෝකේ පවතිනවා. නමුත් මේ ස්පර්ශ ආයතන 6න් එකකටවත් අයිති නෑ මේ ලෝකේ. ඔය අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා අයිති එක ආයතනයක් මට කියන්නේ. මෙන්න මේ ආයතනයටයි අයිති කියන්නේ. පුළුවන් සම ආයතනයකට අයිති. නමුත් ආයතන 6 නිසාම විදිහට පවතින. ඔන්න ඔකයි නිසා තියෙන ප්‍රශ්නේ. එයාට ඇහැ නැත්තම් මේ ස්පර්ශ ආයතන 6 නැති වුණොත් මේ ලෝකයයි නැති වෙන්නේ. මේ ලෝක නිරෝධය සඳහා තථාගතයන් වහන්සේ බණ කියන්නේ. අපි අද හිතගෙන ඉන්නේ ලෝකයේ කියන එක තියෙන ස්පර්ශ ආයතන 6 ඇතුළේ කියලා රූප ඇතුළේ කියලා. ඒකයි රූප කඩන්නේ අපි මොකද කඩලා කඩලා බලන්නේ මේ කෙලෙස් ඇති කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි මහත්තුනේ. ප්‍රශ්නේ තියෙන්නේ අවිද්‍යාව දෙක. ඔකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේක අපි තේරුම් ගන්න. මම කියන්නේ ඔක්කොටම තමන් මම කියන. බලන්න මම අයිති කාටද කොතෙන්දද කියන. රූප දැනගන්න මම, ශබ්ද දැනගන්න මම, ගන්ධ දැනගන්න මම, රස දැනගන්න මම, ස්පර්ශ දැනගන්න මම, අරමුණ හිතන මම, ඔය ආයතන 6ම ක්‍රියාත්මක කරන්නේ මම. එතකොට මම අයිති කොයි ආයතනයට? ඇහත් රූපයක් නැත්තම් රූප බලන සිද්ධියද මම? සද්දේද මම? ගන්ධේද මම? රසේද මම? පොට්ටබ්බේද මම? ධර්මාරම්මනේද මම? හය ආයතන 6ම ක්‍රියාත්මක කරන්නා වූ මම කෙනෙක් අපිට විද්‍යමානයි. ආයතන 6 නිසාම මම ඉන්නවා. ආයතනයකට තියලා බැලුත් ආයතනේ මම නෙමෙයි. එතකොට මේ වගේ සිද්ධියක් තියෙන්නේ මේ ලෝකේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය යවකලාව සූත්‍රයෙන් ඒකයි. හත් වෙන්න නන්දිරාගය කියලා රැක් වෙනවා. මේ හත් වෙන නිසා තමයි ලෝකෙ දුක් විඳින්නේ. ඉතින් ඔය හත් වෙන්න අයින් කරන්න බැහැ. අපිට එයාව තේරුම් නොගෙන අපි එක රූප කලාපයකින් ඔබ්බට ගියා කියලා හත් වෙන්න නැති වෙන හත් වෙන්න තමයි මේ වැඩේ කරන්නේ. දැන් රූප කලාප දිවිදිවිදි යනවා කියලා බලන්නේ කවුද? අයින් කරන්න ඕන කෙනා තමයි මේ වැඩේ කරන්නේ. මම අර කියන්නේ යම් හොරෙක්ව අල්ලන්න ඕන අපි කියමු හමුදාවේ හරි පොලිසිය හරි ඉහළම නිලධාරියෙක් නම් මේ හොර වැඩේ නර නිලධාරියම කළා තියෙන්නේ. එයාටම දුන්නොත් අපි මේක අල්ලපන් කියලා. ඒ වගේ වැඩක් තමයි අපි මේ භවනා කරනවා කියලා අද කරන්නේ. යම් කෙලෙසයක් නිසා නම් සසර යන්නේ ඒ කෙලෙසේ කෘත්‍ය කරන තැන තමයි බාර දෙන්නේ මේක අයින් කරපන්. ඉතින් කරයිද කියන එක එදින ප්‍රශ්න. ඒකයි මම කියන්නේම බුදුහාමුදුරන්ගේ ඉස්සෙල්ලාම ඇත්තටම බෞද්ධ දර්ශනේ තේරුම් ගන්න උනා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මොකද්ද මේ කියන එක. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්න හදන්නේ මොකද්ද කියන්නේ. මේ ස්පර්ශ ආයතන 6න්ම සම්පූර්ණම අයිමේ ක්‍රියාවලියක් වෙනන්නේ. ඉතින් මම වැරද්දකින් නෙමෙයි නිවැරද්දකින් හරි ස්පර්ශ ආයතන 6 ඇතුළේ හිටියෝ. ඒක මට කරුණ. යම් තැනක ඉඳීම වැරදි නම් එයා වැරද්දෙන් එතෙන්ට ගියත් වැරද්දෙන් ගියත් වැරද්ද. තමම කියන්නේ කපන්න කොටන්න හඩුවක් කිනිස්සක් තියාගෙන ආවොත් නම් එන්නේ හතරෙක් කියලා හිතනවා. හැබැයි කිනිස්ස ඉනේ ගහගෙන සුදු කිලටෙන්ද පුරවගෙන ආවොත් අපි හිතනවා දැන් හරි කියලා. මෙයා හොඳයි කියලා. ඒ වගේ සිද්ධියක් අපේ. ධර්මයේ කියන නමින් අපිට ආවම මොකක් හරි එක කෝණ එකක් ගන්නවා අපි හිතන්නේ හරි කියලා නෑ. ඔක්කොම එහෙම හරි වෙන්නේ නෑ. ඉතින් එක දෙයයි මට කෙටියෙන් කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පෙළගහම ගැන විශ්වාසය තියාගන්න. සතිපට්ඨාන පෙන්නලා තියෙන කායගත සතිය පෙන්නලා තියෙනවනේ. ඒ මට්ටම හොඳටම ප්‍රමාණවත්, ඒ මට්ටම හොඳට විස්තර විසින් ඉගෙන ගන්න, ඒ මට්ටම ජීවිතයට යොදා ගන්න ඕනේ. වේදනාව ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන මට්ටම හොඳටම ප්‍රමාණවත්. චිත්ත ගැන පෙන්නලා තියෙන මට්ටම හොඳටම ප්‍රමාණවත්. ධර්මාරමණයන් මෙනෙහි කරනවා නම්, හිත තබනවා නම් සතිපට්ඨාන පෙන්නලා තියෙන මට්ටම හොඳටම ප්‍රමාණවත්. ඔන්න ඔය සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නලා තියෙන මට්ටමෙන් උඹට රූපේ ගවේෂණය කරන්න යන්න එපා. ඒක පෙන්වුව ඕගොල්ලන්ට පිළිගන්න පුළුවන් මට්ටම. මං කිව්වොත් මේ දැන් මේ වටපිට අපේ තියෙන මේකේ රූප කලාප මේ මොහොතේදී දිවි දිවි යනවා වෙනස් වෙනවා කියලා. ඕගොල්ලන්ට විචාරකගත මනසකින් හරි මේක පෙනෙයිද? වෙන්න ඇති කියලා විශ්වාසයක් නැතිව කවදාත් ප්‍රත්‍යක්ෂයක් තියෙද ඕගොල්ලන්ට? වෙනවා, එහෙම වෙන්න පුළුවන්. කවදාත් ඕගොල්ලන් දකින්න පුළුවන් වේවිද කියලා බලන්න. නමුත් මම කිව්වොත් වටාපත කියලා මේ හැදිලා තියෙන තැනක තියෙන්නේ නූල් ටිකකුයි, එතකොට කල්කොල කෑලි ටිකකුයි, දීගකුයි, ඇන ටිකකුයි, මෙන්න මේ වගේ ටිකකින් වෙන වෙනම කොටස් ටිකකුයි මේක තියෙන්නේ කිව්වොත්. ඒක ඕගොල්ලන්ට තර්ක විතර්කකින් තොරව පිළිගන්න පුළුවන්ද බැයිද? පුළුවන්නේ. ඒක අර වගේ විශ්වාසයකින්ද නැත්නම් තමන්, ඒ කියන්නේ මම කිව්වා කියන හින්දද පිළිගන්නේ, නැත්තම් මේක ඕගොල්ලන්ට මම කිව්වම ඕගොල්ලන්ට පේන හින්දද පිළිගන්නේ? නමුත් දැන් මේක රූප කලාප මේ මොහොතේදී විදි විදි යනවා කියලා මම කිව්වොත් ඒක පිළිගන්නව නම් මම කියන හින්දද පිළිගන්නේ, ඕගොල්ලන්ටත් එහෙම පේන හින්දද පිළිගන්නේ? කියන හින්ද පිළිගන්න වෙනවා කියලා පේන හින්ද නෙමෙයි නේ. ඒ වගේ මේ කයේ මේ මොහොතේදී රූප කලාප විදි විදි යනවා කියලා කිව්වොත් අපිට පෙන්වන්න ඒක පිළිගන්නන්න වෙන්නේ පිළිගන්න වෙන්නේ එහෙනම් කියපු කෙනා මේක ඇත්ත වෙන්නේ නැති කියන තැනක. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ කය හැදලා තියෙන කෙස් ලොම් නියත ධම්මත් නහර ඇට ඇටමිදුළු කියලා ඕගොල්ලෝක පිළිගන්නේ බුදුහාමුදුරුවෝ කිව්වටද නැත්නම් එහෙම කියනකොට ඕගොල්ලොත් මේක ඇත්තයි කියලා දකින හින්දාද? එහෙනම් ඕගොල්ලෝක පිළිගන්නුනොත් ඕගොල්ලන්ට ඇත්තයි කියලා දකින හින්දා මිසක තව කෙනෙක්ගේ වචනේ මත විශ්වාස කරලා නෙමෙයි. සත්‍ය කියන්නේ ඒක. ඒක ඇත්ත නම් අපි කාටවත් පිළිගන්න පුළුවන් මට්ටමක් යන්න ඕන. නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිත ගැන රාගසහිත හිතක් උපන්න, රාගසහිත හිතක් කියලා හඳුනා ගන්න. රාගසහිත හිත නැහැ කිව්වොත් නැහැ කියලා හඳුනා ගන්න. දේශසහිත හිත කිව්වොත් දේශසහිත හඳුනා ගන්න. දේශසහිත නැහැ කියලා හිත කිව්වොත් නැහැ කියලා දැනගන්න. කියලා හිත ගැන ඔහොම බලන්න කියලා කිව්වොත් එහෙම පොදින උපදින හිත ගැන ඔයාලා මේක පිළිගන්න පුළුවන්. මේ හිත චනයක් චනයක් පාසා වෙනස් වෙනවා කියලා චිත්ත වීදි ගැන කිව්වොත් ඕගලන්ට පිළිගන්න දෙන්නේ කියපු කෙනාගෙන විශ්වාසින්ද ඕගලන්ට පෙනිනා. නමුත් මේ රාග සහිත චිත්ත, දේශ සහිත චිත්ත, මොහ සහිත කියලා ඒ හිතෙන් චිත්ත හඳුනා ගන්න කිව්වොත් ඕගොල්ලෝ එක පිළිගන්නේ ඇත්තටම අපේ හිත මෙහෙම මාරු වෙනවා කියලා තමන්ගේ හිත තමන්ට පෙන්නලද බුදුහාමුදුරු කියපේ ඉඳලා. එහෙනම් අපිට පිළිගන්න වෙනවා බුදුහාමුදුරු කිව්වත් අපිට ඒක පෙනෙනවනම් විතරයි අපිට පිළිගන්න කියන්නේ. අපිට පෙනෙන්නේ නැත්තම් ඒක පිළිගන්න එපා. නේ වේදනාව ගැන කවුරු හරි කියනවා නම් ඒක මෙහෙම මෙහෙම සම්පර්ෂණය කළ යුතුයි මේ මේ විදිහයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා නම් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනාව කියලා තියෙන මේක මේ විදිහට බලන්න කියලා අපිට ඒක බුදුහාමුදුරුවෝ කිව්වටත් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නනකොට කෙනා කෙනාට ඇත්තට මාතුල මේ සිද්ධිය වෙනවා කියලා තමන්ට පෙන්නනො විතරක් පිළිගත යුතුයි අපි. නේද? නැත්නම් තවත් අපි ඇදහිමකට ගිහිල්ලා වෙනවා අපි නොදන්නවත්. දෙවියන් වහන්සේ විශ්වාස කිරීමත් මේ වටාපතේ රූප කලාප විදි විදි යනවා කියන එක විශ්වාස කිරීමත් අතර වෙනසක් නැහැ. විශ්වාසය නැහැ. ඒත් ප්‍රත්‍යක්ෂයක් නැහැ. ඒ වචන තුළ ජීවිත දෙක තුච්ච ප්‍රත්‍යක්ෂයක් නැහැ. චිත්ත වීතියකින් දුවනවා, චිත්ත ක්ෂණයක් ක්ෂණයක් පාසා දුවනවා කියලා සිත ගැන විශ්වාස කරන කෙනයි ඒ කියන ක්‍රම විශ්වාස කරන කෙනයි දිව්‍ය නාහත ගැන විශ්වාස කරන එකයි අතර විශ්වාසයේ වෙනසක් නැහැ. එයාට පේන්නේ විශ්වාසයක්. නමුත් තමන්ගේ සිත ගැනම ප්‍රත්‍යක්ෂයෙන් තමන් දැනගෙන රාග සිත, දේහ සිත, මොහ සිත හඳුනගන්න. හඳුනගන සිත ඇතිවෙච්ච හේතුව බලන්න කියලා පෙන්වුවාම අපිට එතන අපි තුලම යම්මටව ප්‍රත්‍යක්ෂයක් දකින්න පුළුවන්. එහෙනම් බුදුදහම විශ්වාසයට වඩා ප්‍රත්‍යක්ෂයයි වටින්නේ. දුහාමුදුර විශ්වාසයෙන් පෙන්නලා නැහැ කිසිම වෙලාවක විශ්වාසයෙන් ගත යුතුයි කියලා. විමසෙත්ව ගහිතප. ඒ නිසා අපි හැම වෙලාවෙම කවුරු කිව්වත් ඒක මට උගුප්පදෙන මට්ටමක්ද කියලා බලන්න. ඒ හින්දා මම චිත්තපීති ඉගෙන ගන්න යන්නේ නැහැ. මට ඒක පේන්නේ නැහැ. මට වෙනම අවිස්වා කියන උගන්නන කෙනා විශ්වාස කරගෙනයි මට පිළිගන්න වෙන්නේ. ඒ හින්දා මාතුල ප්‍රත්‍යක්ෂයක් නොගෙන නිසා කියන දෙනා කෙරෙහි විශ්වාසය සබඳන කටයුතු කිරීම අතර කටයුතු කිරීමත් අන්‍යාගමක ඇදහිමත් අතර වෙනසක් මම දකින්න නිසා මම ඒක ඉගෙන ගන්න යන්නේ නැහැ. මම ඒක උගන්වන්නෙත් නැහැ. මොකද උගන්වන කෙනා තුල මට බෑ ඒ වගේ තත්ත්වයකට පත් වෙන්න. බුදුහාමුදුරුත් එහෙම පත් වෙලා නැහැ. එයාට බුදුහාමුදුරුවෝ කියන එක යාට නොපෙනී බුදුහාමුදුරුවන් විතරක් විශ්වාස කරගෙන යන්න කියලා එහෙම එකක් කියලා නැහැ. මේන්ට මෙහෙ ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් කියන මට්ටමකින් ධර්මයෙන් තමයි බුදුරජාණන්තු පෙන්වලා තියෙන්නේ. එතකොට රූප කලාප විවිධ යනවා කියලා කවුරු හරි කිව්වොත් මට පේන්නේ නැහැ. එතකොට මට වෙන්නේ කියන කෙනාව අදහගෙන යන්න. එහෙම ඇදහිමින් යන දර්ශනය බුදුහාමුදුරුවෝ පෙන්වලා නැති නිසා තමා තුළ ප්‍රත්‍යක්ෂ දර්ශනයක් පෙන්නපු නිසා මම ඒක ඉගෙන ගන්නේ නැහැ. ඉගෙන ගන්න අවශ්‍ය නැහැ මට. මම ඒක උගන්වන්නේ නැහැ. නමුත් මට රූප කලාප හෝ චිත්තක්ෂණ හෝ ඉගෙන ගන්නවා නම් අද වර්තමානයේ තියෙන විදිහට තියෙන කාලෙට මට පුළුවන් ඒක තුළ නුබෝ දවසකින් බොහොම දක්ෂෙක් වෙන්න. එතකොට ඒක කවදාවත් මගේ ප්‍රත්‍යක්ෂ දෙයක් නෙවෙයි. පොතේ පොතේ තියෙන ටික මම කාටවත් කියන්නේ නැහැ. නමුත් ඒ තුල මම ප්‍රත්‍යක්ෂ භාවයක් ලබා ගන්නෙත් නැහැ, අනික් කෙනාට ලබා දෙන්නෙත් නැහැ මම. ඉතින් බුදුදහම කියන්නේ හැම වෙලාවෙම විශ්වාසයක් මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. වහලා පෙන්නලා නිදානයක් තියෙනෙන්නේ කියලා පෙන්නන එක නෙමෙයි, අරලා පෙන්නන එක. ඉතින් ඒ නිසා අඟලට මතක් කරන්නේ මේක තමන්ට පිළිගන්න පුළුවන් මට්ටමකින් පෙන්වුවොත් විතරක් පෙන්නනවා නම් පිළිගන්න. පිළිගත යුතු දේවල් තියෙනවා අපිට නොපෙනුනාට. ඒක මේ ආශ්‍රයක්ෂය කරන මගට අදාළ දෙයක් නෙමෙයි. ආශ්‍රයක්ෂය කරන මගට අදාළ හැම දෙයක්ම ඒ සඳහා ප්‍රතිපදාව පුරන්න විශ්වාසයෙන් ඔබට ගිය ඥාන දර්ශනයක් අපිට තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කාලෙදි බණ අහනකොට හැම කෙනෙකුටම තමන්ට මේ මටයි කියන්නේ කියන හැඟීමක් ඇති වෙනවා. ඇත්තටම සත්‍ය කියන්නේ එහෙම එකක්. හැම කෙනාටම පිළිගන්න පුළුවන් මට්ටමක්. එහෙම තිබුණොත් තමයි බුදුරජාණන් වහන්සේට ස්තුති කළා ගියේ උඩුකුරු කරපු දෙයක් යටිකිරු කෙරුවා වගේ, වහලා තිබුණු දෙයක් ඇරලා තිබුණා වගේ, අඳුරේ ඇත්තටම රූප දකින්න අඳුරේ පහනක් ගැදුවා වගේ කියලා ස්තුති කළා ගියේ කුමක් නිසාද? තමන්ගේ දෝෂේ තමන්ට පෙන්වන්න කලස්සපු නිසා. තමන්ගේ දෝෂයක් තමන්ට නොපෙනෙන තරකින් පෙන්වුවා කියලා ඔය සද්ධා වෙන්නේ නැහැ. ඒක දෝෂයක් කියලා හම්බ වෙන්නේ නැහැ. මේ ටික තමයි මම මතක් කරන්න තියන්නේ හැම දිනම ඒක බුද්ධිමත්ව කටයුතු කරන්න කියන කාරණාව මතක් කරගන්න. මට තරහ නැහැ, මට අවශ්‍ය නැහැ මේ චිත්ත වීදි උගන්න ක්‍රමය ගැන හෝ රූප කලා වදින ක්‍රමය ගැන හෝ චිත්තක්ෂණ ගැන. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වපු ප්‍රත්‍යක්ෂ සමා කෙරෙහිම පච්චත්තමිත්ත පුණ්‍යෝ කියලා නුවණැත්ත විසින් තම තමන් කෙරෙහිලා දත යුතුයි කියන වචනෙට පරස්පරයි කියලා මම කියන්නේ. අපි ධර්මයේ ගුණයක් කියනවා මොකද්ද? පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි. නුවණැත්ත විසින් තම තමන් කෙරෙහි දත යුතුයි. මේ පෙන්නන ධහම නුවණක් තියෙන කෙනා තම තමන් කෙරෙහි දකින්න ඕනේ. ඉතින් රූප කලාව විවිධිය අනේක වෙන්නුත් මට මා කෙරෙහි නොදකින් දකින්න බැරි නිසා මම ඒක විශ්වාස කරන්නේ. ඒකෙන් මට හැඟෙනවා මේක
ස්වග්ඝාතයි කියලා පෙන්වන ධර්මයේ ගුණයක් නෙවෙයි. ඒ ගුණය හඳුන් ධර්මයට අයිති කොටසක් නෙවෙයි කියලා. ඒ චිත්තක්ෂණ චිත්ත වී මොකද්ද? කලාප කියන්නේ කොට්ටාස. ඔබතුමා මේ කය කලාප වශයෙන් සම්පර්ශණය කළු කලාප සිත් දෙකක් හම්බේ. කේස් ලෝම් නිය දත් සම්මත් නහර කියලා ওই විදිහට කලාප සම්පර්ශණයක් තියෙන්නේ. ඒ දෙහයකක් පෙන්නලා නැහැ. ඒත් මෙහා චිත්ත වීති කලාප සම්පර්ශන පොත්පත්වල තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නපු පිළිසිදු ධර්මය කියලා ත්‍රිපිටකේ නැහැ. ඒත් මෙහා ඒ ආශ්‍රිතවයි කියලා සකස් වෙච්ච අනිකුත් ග්‍රන්ථවල ලියවිලා තියෙන්නේ. කවද ලිව්වද කවුද ලිව්වේ කොහොම ලිව්වද ඒක මම දන්නේ නැහැ. නමුත් ඒක වැරදි කියන්න මම දන්නේ නැහැ. නමුත් මම අද දවසේ දැක්කේ එක දෙයයි. ධර්මයේ කියන ගුණයට මේක ගැලපෙන. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා ගත යුතුයි කියලා පෙන්වුවාම ඔබතුමාට මම චිත්ත වීති ගැන කිව්වොත් ඔබතුමා කෙරෙහිලා ඒක ඔබතුමාට දකින්න පුළුවන්. රූප කලාප ගැන පෙන්වුවොත් රූප කලාව විදිහට කියන එක ගැන ඔබතුමාට දකින්න පුළුවන්ද කියලා මම අහන්නේ. එතකොට නමුත් දවත්ින් සංකාරයේ පෙන්වුවොත් මේ ශරීරයේ හැදලා තියෙන කෙස්ලුම් නේද තම්මක් කියලා කලාප වශයෙන් මෙහෙම සම්මර්ථනය කරන්න පෙන්වුවොත් ඔබතුමා කෙරෙහිම ඔබතුමාට ඒක දකින්න බැයි පුළුවන්. එතකොට අපිට පිළිගන්න වෙනවා අපි එහෙනම් කලාප සම්මර්ථනයේ ගත යුත්තේ මේ විදිහින්ද මේ විදිහින්ද. එතකොට මේ වගේ ප්‍රශ්න මම ඉතින් මම කියන්නේ ඔය ප්‍රශ්න ඔයට වාද විවාද කිරීම නම් නෙවෙයි කරන්න ඕනේ. ඇත්තටම අපි කරන්න ඕනේ මොකද්ද කියලා මේ සතිපට්ඨානේ තියෙන මට්ටම විශ්වාස මදිද කියලා මම අහන්නේ. චිත්ත වීති හෝ කලාප ගැන කලාප සම්මර්ශනය ගැන කියලා යම් දෙයක් අලුතෙන් හොයන්නේ කායගත සතියෙන් පෙන්නලා තියෙන චිත්තානුපස්සනාවෙන් පෙන්නලා තියෙන මට්ටම මදිද? ආත්මයක්ෂය කරගන්න. කායානුපස්සනාවේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ කාය ගැන බලනකොට එකම මගයි නිවන් මඟ කියවන්නේ. ඒකේ පෙන්නලා තියෙයිද රූප කලාප වශයෙන් බලන්න ওই විදිහට කියනවා. චිත්තානුපස්සනාවේ සිත් ගැන චිත්ත දීති ගැන චිත්තක්ෂණ ගැන බලමින් චිත්ත ගැන බලන්න චිත්තානුපස්සනාවේ පෙන්නලා තියෙයිද තියෙනවා. නැත්තම් එකම මඟ නිවන් මඟට ඒකායන මාර්ගය කියලා පෙන්නපු සතිපට්ඨානේ නැත්තම් අපි අලුතෙන් එකක් කරන් දැම්මම මේක අපි පෞද්ගලික අර්ථයක් වෙයිද නැද්ද? බුදුරජාණන් වහන්සේ හිතගෙන බලන්න යම් මට්ටමක් නිමත් වෙන එකම මඟයි කියන තැනට නිවනට දෙන එකම මඟයි කියලා පෙන්නනවා නේද? එතකොට ඒකෙ පෙන්නේ නැත්නම් චිත්තජන චිත්තීති ඒක පෙන්නු කිත් මට්ටමක් තියෙනවා. ආස්තික ග්‍රන්ථවල අරගෙන පෙන්නන අපි තෝරගත යුතුයි. අපි විශ්වාසී තැදිජුත්තේ ත්‍රිපිටකයේ ද ආස්තික ග්‍රන්ථවලද තියෙන දේද නැත්නම් ත්‍රිපිටකයේ තියෙන දේද කියලා. දෙකත් අර්ථ දෙක පරස්පරයි. ඉදිරියට කැමති කෙනෙකුට කැමති විදිහට යන්න ඉඩ තියෙනවා. මම කියන්නේ නැහැ. කියන්න අයිතිකුත් නැහැ. මේ විදිහට විතරක් කරන්න මේවා කරන්න එපා කියලා. මම කියන්නේ මේ කරන එක ඒ තරම් ධර්මයේ තියෙන ස්වභාවයයි කියන සතියට පැහැදිලි නැහැ කියලා. හිතේ යන හැම දිනම කෙරුවා කරලායි. ඉතින් ඔය කතා මං කතා කරන දේ තුලත් අඩුපාඩු තියෙන පුළුවන් මම දන්නේ මොකද මට සංකල්පා ඥානය නැහැ. බොහෝ අඩුපාඩු තියෙන පුළුවන් මම දන්න විදිහට දන්න ටිකකින් කියලා දෙනවා. තව තියෙන අඩුපාඩු එහෙම කියනවා නම් මේ කියපු දේවල් මේක වඩා ගැඹුරු මොකද සමහර තේරෙන්න පුළුවන්. ඒව හදලා හරි කරගෙන කටයුතු කරගන්න කියන කාරණාව හැමදාම මතක් කරනවා.